නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්ම දේශනාව සඳහා මේ දිනවල මාතෘකාව සපයාගන්නේ සතිපට්ඨාන සූත්‍රයෙන්. සතිපට්ඨාන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේත් ඒ වගේම දීඝ නිකායේත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේමයි සංයුක්ත නිකායේ වෙනමම සතිපට්ඨානය සම්බන්ධයෙන් කියවෙන සූත්‍ර රාශියක් එකතු කරලා සතිපට්ඨාන සංයුක්තය වශයෙන් සංග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට තේරෙනවා සතිපට්ඨානය කියුවහම බොහොම පුළුල් මාතෘකාවක්, ඒ වගේම බොහොම ප්‍රසිද්ධ මාතෘකාවක්. මොකද සෑහෙන පිරිසක් භාවනා කරන යෝගාවචරීන් මේ සතිපට්ඨානය භාවිතා කරනවා. ඒ නිසා සතිපට්ඨානය නැවත නැවත කියවා බැලීම, ඒ විමසා බැලීම, එතනින් ගන්න තියෙන විවිධාකාර උපදේශයන් අපේ භාවනාවට එකතු කර ගැනීම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් අපි මේ වෙනකොට සතිපට්ඨානයේ ධම්මානුපස්සනා කොටසේ කාලය ගත කරන්නේ. ඉතින් ධම්මානුපස්සනා කොටසට අපි ඍජුවම එළඹුණොත් භාගතුන් වහන්සේ පටන් ගන්නේ ධම්මානුපස්සනාව නීවරණ පබ්බෙන්. අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ හිතේ කාමච්ඡන්දය, තරහව, නැත්තම් ව්‍යාපාදය, ඊළඟට ඈලිමෑලිකං, කම්මැලිකං, ඒ කියන්නේ තීන මිද්දය, ඊළඟට හිතේ තියෙන විසිරිච්ච ගතිය, ඒ කියන්නේ උද්දච්චය, ඒ වගේමයි පරණ වෙච්ච දේවල් ගැන පසුතැවෙන ගතිය, ඒ කියන්නේ කුක්කුච්චය, ඊළඟට විවිධාකාර සැක, විචිකිච්ඡාව කියන මෙන්න මේ නීවරණ ප්‍රධාන වශයෙන් ගත්තොත් පහක් නිරන්තරයෙන්ම රජ කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් සතිපට්ඨානයේ වඩන යෝගාවචරයෙකුට අවස්ථාවක් ලැබෙනවා මේ නීවරණ වශයෙන් හඳුන ගන්න. මොකද අපි නීවරණ වලට අහු වෙලා කාලය ගත කළොත් එතකොට සිද්ධ වෙන්නේ අපි නීවරණ වඩනවා, නීවරණ වල වහලෙබ් බවට පත් වෙනවා, තව තව නීවරණ පෝෂණය කරනවා. දැන් අපිට සතිමත් වීම හරහා ලැබෙන ප්‍රධාන වාසිය තමයි නීවරණයක් හිතේ බලපවත්වනකොට නීවරණයක් වශයෙන් දැනගන්න. දැන් ඒක අර නීවරණයකට අහු වෙනට වඩා හාත්පසින්ම වෙනස්. අපි නීවරණයකට අහු වෙනකොට අපි දන්නේ නැහැ ඒකට අහු වෙලාද කියලාවත්. මේ හිතේ දුවන්නේ කාමච්ඡන්දය නැත්නම් රාගය කියලා කියන එකට අපිට වැටහීමක් නැහැ. ඒ ගැන අපිට කිසි අවබෝධයක් නැහැ. අපි රාග රත්තව ඒ නීවරණයට අහු වෙලා නීවරණේ වහලෙක් විදිහට සම්පූර්ණයෙන්ම එයා කියන විදිහට නටනවා. එයා කියන විදිහට හැසිරෙනවා. ඉතින් අපි නීවරණේ වහලෙක් එතකොට. නමුත් මේ නීවරණ පබ්බයේ තියෙන විශේෂත්වය තමයි හිතේ නීවරණයක් පහළ වුණාම ඒ නීවරණයෙන් අයින් වෙලා මේ වෙලාවේ නීවරණයක් හිතේ තියෙනවය කියලා දැනගැනීමේ ශක්තියක් අපි සතුව තියෙනවා. මේක මහා සුවිශේෂී හැකියාවක්. නීවරණය තුල එල්බගෙන ඒකට බැසගෙන ඒකේ වහලෙක් වෙනවා වෙනුවට මේ වෙලාවේ නීවරණයක් තියෙනවා, ඒ තියෙන බව තමන් දන්නවා. ඒක අතකින් බැලුවම මහා දෙයක්ුත් නෙමෙයි. හැබැයි එකම වෙනස තමයි දැන් අපි නීවරණේ වහලෙක් නෙමෙයි, මේ වෙලාවේදී මෙන්න මේ අහවල් නීවරණය තියෙනවා කියලා තමන් හොඳින් තේරුම් ගන්නවා. ඉතින් එතකොට දැන් නීවරණ සම්බන්ධයෙන් නම් ඒ විදිහට නීවරණයක් තියෙනකොට නීවරණයේ වශයෙන් තේරුම් ගැනීම, නීවරණය නැති අවස්ථාවේදී නීවරණේ නැති බව තේරුම් ගැනීම, ඊළඟට තව නීවරණ වලින් තොරව සිත පවතින යම් අවස්ථාවකදී ඔන්න යම් හෝ හේතුවක් කරහා නැවතත් මේ හිතේ නීවරණ පහළ වෙන හැටි, යම් අවස්ථාවක නීවරණයක් පහළ වෙනවා, ඒ පහළ වෙන හැටි දැක ගැනීම, ඒ ආරම්භයම දැක ගැනීම කියලා එතකොට අපිට මේකේ අවස්ථා කීපයක් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි මේ පහළ වෙච්ච නීවරණය දැනගත්තා නම්, දැකගත්තා නම්, ඒකේ වහලෙක් නොවි හිටියා නම්, ඒ විදිහට අපි කටයුතු කළා නම් මෙන්න නීවරණේ පහව යනවා. මොකද අපි සතිමත් වුණා, ඒකේ වහලෙක් නෙමෙයි, ඒක දැන් අපි පෝෂණය කරන්නේ නැහැ. ඒ නිසා යාට ලැබෙන්න ශක්තියක් නැහැ. යා අපෙන්මයි ශක්තිය උකහාගෙන මේ වැඩෙන්නේ. නමුත් අපි ඒ ශක්තිය නොදී හිටියා. අපි සතිමත් වුණා, සතිමත් වීම හරහා ඒ ශක්තිය අපි නොදී සිටියා. ඉතින් අන්න ඒ නීවරණය පහළ වෙච්ච කාමච්ඡන්දාදී නීවරණය පහ වෙලා යනවා. එතකොට මේ පහ වෙලා යන එක ගැනත් අන්න යෝගාවචරය දැනගන්න. ඊට පස්සේ පහ වෙලා ගියාට පස්සේ දැන් ඔන්න හිතෙන් නීවරණය අයින් වුණා. අයින් වුණාට පස්සේ හැබැයි ඔන්න තාම පහළ වුණේ නැහැ. මොකද අපි නිවරදිව සතිමත් තුන හින්දා ඒ අවස්ථාවේදී දැන් ඒ සතිමත් භාවය හිතේ තියෙනවා. අපි නිවරදිව ප්‍රඥාවෙන් මේ නිවරණය පහ කළා, අයින් කළා. ඉතින් එතකොට යම්කිසි කාල පරිච්ඡේදයක් තියෙනවා. අර පහළ වෙච්ච ඒ જાතිය නිවරණයක් දැන් ඔන්න පහළ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි පොඩ පොඩ එතකොට බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා මේ හිතේ පහළ වෙන විවිධාකාර කෙලෙස් කොහොමද දැනගන්නේ, කොහොමද දැකගන්නේ, ඒවට බය වෙන්නේ නැතුව, ඒවා මම මගේ කරගන්නේ නැතුව සතිමත්ත්ව ඒවට කටයුතු කරන්නේ කොහොමද? ඉතින් එක අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ ඔය කාය සූත්‍රයේදී එහෙම මතක් කරනවා, ලෝභෝ භික්ඛවේ න කායේන පහතබ්බෝ න වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බ. දෝසෝ භික්ඛවේ න කායේන පහතබ්බෝ න වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බ. මෝහෝ භික්ඛවේ න කායේන පහතබ්බෝ න වාචාය පඤ්ඤාය දිස්වා පහතබ්බ. පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බ. මේ ආකාරයෙන් කෙලෙස් රාශියක් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ අපි කයෙන් මේ නීවරණේ අයින් කරන්න බෑ. අපි දැන් නාලා කළා හැම කය පිරිසුදු කරාම අපේ ඇඟේ තියෙන කුණු ආහාරමේ ඉවත් වෙලා යනවා. එහෙම මේ කය පිරිසුදු කරා කියලා අපේ මේ හිතේ තියෙන නීවරණ අයින් වෙන්නේ නැහැ. ඒ වගේම අපි වචනය පාවිච්චි කරා කියලා අනේ මෙහෙම වේවා අනේ මෙහෙම වේවා කී කී අපි වචනයෙන් යාඥා කළා කියලා මේ නිවරණ අපි හිතින් අයින් වෙන්නේ නැහැ. එහෙනම් තියෙන එකම ක්‍රමයේ කුමක්ද? පඤ්ඤාය දිස්වා දිස්වා පහතප්ප. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතුයි. ඉතින් එතකොට මේ නිවරණ වලට හාත්පසින්ම පටහැනි ධර්මය තමයි බොජ්ජංග කියලා කියන්නේ. ඉතින් එතකොට අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ බොජ්ජංග. එතකොට බොජ්ජංග කොටසේදී බුදුරජාන් වහන්සේ බොජ්ජංග හතක් සම්බන්ධයෙන් දේශනා කරනවා. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ඛා සම්බොජ්ජංගය කියලා. ඉතින් එතකොට නීවරණ වලට ආත්පසින්ම වෙනස්, එහෙමත් නැත්නම් නීවරණ නැතිසිතක පහළ වෙන නීවරණ වලට ආත්පසින්ම පටහැනි ධර්මතා හතක් තමයි එතකොට මේ බොජ්ජංග ධර්ම කියලා කියන්නේ. නීවරණයි බොජ්ජංගයි අතර එක අතකින් සටනක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ නීවරණ තියෙන තැන බොජ්ජංග නැහැ, බොජ්ජංග තියෙන තැන නීවරණ නැහැ. එහෙනම් අපි මේ ධම්මානුපස්සනාවේදී යම්සි යෝගාවචරයෙක් නීවරණ සම්බන්ධයෙන් හොඳට සතිය පිහිටවලා ඒක එතන එතන දැකගෙන ඒ නීවරණ ප්‍රහාණය කරන්න ස්වභාවයෙන්ම නිතැතින්ම මතුවලා එන්නේ අන්න බොජ්ජංග ධර්ම. එතකොට යම් හිතක සතිමත් බව තියෙනවා නම් අන්න එතනින් තමයි මේ බොජ්ජංග ධර්ම වැඩෙන්න පටන් ගන්න. ඒ නිසා අපි ගිය සතියේදී සාකච්ඡා කළා මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ බොහෝම ලස්සනට පිරිසුදුව ඒ බොජ්ජංග ධර්ම හත වැඩෙන ආකාරය විස්තර කරනවා. ඉතින් ඒක මම කෙටියෙන් මතක් කළොත් දැන් යම්ස කෙනෙක්ගේ හිතේ හොඳට සතිය එළඹ සිටිනවා. ඒ කියන්නේ දැන් එයා ඒ අරමුණේ මුලා වෙලා නැහැ. මේ අවස්ථාවේදී මෙන්න මේ අහවල් නීවරණේ තමයි තියෙන්නේ කියලා දැනගන්නවා. අපි ඒක ඇතරම කායනුපස්සනාවෙදිත් වෙනවා, වේදනානුපස්සනාවෙදිත් වෙනවා, චිත්තානුපස්සනාවෙදිත් වෙනවා, ධම්මානුපස්සනාවෙදිත් වෙනවා. ඒ නිසා සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කිරීම හරහා තමයි මේ බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ මේ අවස්ථාවේදී. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ මතක් කරනවා චත්තාරෝ සතිපට්ඨාන පරිපූරා සත්ත බොජ්ජංගේ පරිපූරෙන්ති. යම් අවස්ථාවක මේ සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරනවාද, පරිපූර්ණ කරනවාද, අන්නේ හරහා බොජ්ජංග ධර්මයන් පරිපූර්ණ වෙන්න, වැඩෙන්න, වඩා වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යම්ස කෙනෙක් අර විදිහට සතිය පැවැත්වුවොත්, එලපසිටි සිහිය එයා දැන් හොඳට ඇති කරගත්තොත්, අන්න එයාගේ හිත අතීතයේ ගිහිල්ලා පැටලෙලත් නැහැ, අනාගතයේ ගිහිල්ලා මුලා වෙලත් නැහැ. මේ මොහොතේ එක්කෝ කයේ මොකද්ද පවතින්නේ කියලා එක්කෝ දන්නවා කායනුපස්සනා මට්ටමකින්, නැත්තම් වේදනානුපස්සනා මට්ටමකදී මේ වෙලාවේදී සැප වේදනාවද, දුක් වේදනාවද, නොදුක් නොසුව වේදනාවද කියලා දන්නවා. එහෙම නැත්තම් මේ වෙලාවේ රාගසිතක්ද, ද්වේෂසිතක්ද, මෝහසිතක්ද, ඔය ආදී වශයෙන් හිතගෙනම දන්නවා. එහෙමත් නැත්තම් තවත් ටිකක් එහාට ගිහිල්ලා අපි තුමු නීවරණයක් මේ වෙලාවේ තිනවනනම් එන්නේ බව දන්නවා. එහෙම නැත්තම් මේ වෙලාවේදී මෙන්න මේ අහවල් ආයතනයට මෙන්න මේ බඳු අපි තුමු ඇහැට රූපයක් ආපాతගත වෙලා තිනවා. මෙන්න මේ වෙලාවේදී ඒ නිසා හිතේ යම්කිසි සංයෝජනයක් බැඳීමක් පහළලා තිනවා කියලා අන්න ඒක දන්නවා. ඉතින් මේ විදිහට ඒ මොහොතේදී නැත්නම් මේ මොහොතේදී හොඳට අවදිමත්ව හිතේ තත්වය හොඳින් යාට වැටහෙනවා නම් අන්න එතෙන්දී යා හොඳට සතිය පිහිටවුවා කියලා කියන්න පුළුවන්. අන්න සති සම්බොජ්ජංගේ ආරම්භ වෙනවා. ඉතින් මේක නැවත නැවත කරන්න කරන්න සති සම්බොජ්ජංගේ වර්ධනය වෙනවා. ඉතින් ඒ වගේමයි බුදුරජාන් වහන්සේ ඊළඟට මතක් කරනවා ධම්මවිචේ සම්බොජ්ජංගේ මේ අස්පනා පිට දැන් සතිය යොදපු ඒ ධර්මතාව දිහා හොඳට විමසිල්ලෙන් බලනවා. හොඳට විමසා බලනවා, සොයා බලනවා, පරීක්ෂා කරනවා. ඉතින් සූක්ෂමව බලනවා. අන්න එහෙම බලන්න බලන්න, ඒ ගැන සොයන්න සොයන්න, ඒ ගැන විස්තර අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හරහා තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්නේ. ඊට පස්සේ මේ සඳහා යම්කිසි වීරයක් අවශ්‍ය වෙනවා. මොකද ඇතැම් වෙලාවට මේ පහළ වෙන විවිධාකාර දේවල් බලවත්, කුස අකුසල ධර්මයන් බලවත්, ඊළඟට හිත සමහරවට පසුබානවා. මේ වගේ තැන්වලදී හිත නැවතත් ඔසවා තබා ගන්න ඒ යෝගාවචරයට යම්කිසි වීරයක් අවශ්‍ය වෙනවා. නොපසුබස්නා වීරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේමයි මේ කරන කටයුත්ත අඛණ්ඩව කරගෙන යන්න අඛණ්ඩ වීරයක් අවශ්‍ය වෙනවා. තිනිසා මෙන්න මේ වීරය ඔය පවත්වන අඛණ්ඩ වීරය හරහා ඊළඟ නැවත නැවත මේ කටයුත්ත කිරීම හරහා තව තව වර්ධනය වෙනවා. එනිසා විරිය සම්බොජ්ජංගය හොඳ දැන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට මේ කටයුතු සාර්ථක වෙන්න සාර්ථක වෙන්න හිතේ අමුතු සතුටක් මෝදු වෙනවා. ඒක මේ අර ඇහෙන් රූප බලලා, කනෙන් සද්ද අහලා, දිවෙන් රස බලලා, නාසයෙන් ගඳ සුවඳ බලලා, කයෙන් ස්පර්ශ ලැබලා, මනසෙන් විවිධාකාර දේවල් හිතලා ලබන සතුටක් නෙමෙයි. ඒ වෙනුවට තමන් ධමක නියැලී කටයුතු කරනවා. හොඳට මේ මොහොතේ එළඹ සිට සිහියෙන් වාසය කරනවා. ඒ වෙලාවේදී මේ අස්පනා පිට සිද්ධ වෙන දේ හොඳට දැනගන්න, හොඳට දැකගන්න. ඒ ගැන සිහිය පිහිටවලා, ඒ ගැන හොඳට වීරවන්තව කටයුතු කරනවා. ඉතින් එතකොට අන්න හිතේ බොහොම සියුම් සතුටක් පැන නගිනවා. අන්නේ සතුට තමයි වර්ධනය වෙලා ගිහිල්ලා ප්‍රීතියක් බවට පත් වෙන්නේ. දැන් හිත බොහොම පිනා යන ගතියක්. මොකද දැන් අර හිතේ පහළ වෙන නීවරණාදීන් තමන් මුදුන ගතියක්. ඒ වගේම හොඳට එළඹ සිට සිහියක්. වෙන ලෝකයක නෙමේ ජීවත් වෙන්නේ, මේ මොහොතේ ජීවත් වෙන්නේ. හිත විකෘතියක නෙමේ ජීවත් වෙන්නේ, ප්‍රകൃතියේ ජීවත් වෙන්නේ. ඉතින් හොඳට මේ කයයි සිතයි හරි ලස්සනට සමාන්තරව යන ගතියක්. එහෙම නැත්නම් කයේ හිතේ පහළ වෙච්ච යම් වේදනාත් එක්ක සමාන්තරව යන ගතියක්. ඊට පස්සේ හිතේම පහළ වෙන යම් යම් චිත්ත ස්වභාවයන් එක්ක සමාන්තරව යන ගතියක්. විවිධ ධර්මතා එක්ක සමාන්තරව යන ගතියක්. හරියටම මේ සිද්ධ වෙන දේත් එක්ක එතන එතන සිහිය පවතිනවා. ඉතින් මේ වගේ දේවල් නිසා අන්න පුංචි සතුටක්, ප්‍රමෝදයක්, ප්‍රීතියක් හිතේ පහළ වෙනවා. ඉතින් මේක ප්‍රීති සම්බොජ්ජංගයක් වශයෙන් ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එබඳු ප්‍රීති සහගත සිතක කයේ යම් කිසි පස්සද්ධියක් නැත්නම් ඒකට කියනවා අපි සංසිඳීමක්, සැහැල්ලුවීමක්, හිතේ යම් කිසි සංසිඳීමක්, සැහැල්ලුවීමක් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කායික සැහැල්ලුව, මානසික සැහැල්ලුව මේක තමයි කාය පස්සද්ධි වශයෙන් පෙන්වන්නේ, නැත්නම් චිත්ත පස්සද්ධි වශයෙන් පෙන්වන්නේ. පස්සද්ධි සම්බොජ්ජංගයක් විදිහට මේක පෝෂණය වෙනවා, වර්ධනය වෙනවා. එතකොට කායික සැහැල්ලුවක් මේ යෝගාවචරය භුක්ති විඳිනවා. මානසික සැහැල්ලුවක් මේ යෝගාවචරය භුක්ති විඳිනවා. ඊට පස්සේ මේ සැහැල්ලුවම ඔන්න කායික සැපවත් බවක්, මානසික සැපවත් බවක්, සුවදායි බවක්, සුඛයක් බවට පත් වෙනවා. ඉතින් අන්නේ සැපවත් බව හරහා තමයි ඊළඟට මේ හිත සමාධිමත් වෙන්නේ. දැන් මෙතන මේ කියන සමාධිමත් බව සාමාන්‍යයෙන් අපි අර ආනාපාන සතිය වඩද්දී එක අරමුණකටම හිත අරගෙන ඒ දරණ ආනාපාන සතිය මේ කරන සමාධිය එක්තරා මට්ටමක සමාධිය. දැන් මෙතන තව තව මේ සමාධියේ පවා වර්ධනය වීමක්, එහෙම නැත්නම් පුළුල් වීමක්, ඒක નિરાයාස සමාධියක් බවට පත්වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපි ඒක ඊළඟ කොටසේදී සාකච්ඡා කරමු. ඉතින් මේ විදිහට දැන් ඔන්න සමාධියකුත් මේ හරහා වර්ධනය වෙනවා. සමාධි සම්බොජ්ජංගයක් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ සියලු කටයුතු බොහෝම සාර්ථකව සිද්ධ වෙනකොට යෝගාවචරයට අලුතෙන් දැන් සකස් කරන්න දෙයක් නැහැ. එයාට තියෙන දැන් මේ වෙන දෙයට ඉඩ දීලා බලාගෙන ඉන්නයි තියෙන්නේ. අන්න එතෙන්ද උපේක්ෂාවක් තියෙන්නේ. එයාට කරන්න කියලා දෙයක් නැහැ. අතපොවන්න දෙයක් නැහැ, සකස් කරන්න දෙයක් නැහැ. හිත විසින්ම බොහොම සමබරව මේ කටයුත්ත කරගෙන යනවා. ඒ නිසා අන්න සමාධි මේ උපේක්ඛා සම්බොජ්ජංගයක් ඒ අවස්ථාවේදී වැඩෙනවා. ඉතින් මේ ආකාරයෙන් භාගතුන් වහන්සේ බොජ්ජංග ධර්ම වැඩෙන අනුපිළිවෙලක් දේශනා කරලා තිනවා. පටන් ගන්නවා සතිමත් භවෙන්. ඊට පස්සේ ධම්මවිචය, ඊළඟට ප්‍රීතිය, වීරය, ඊට පස්සේ ප්‍රීතිය, ඊට පස්සේ පස්සද්ධිය, ඊට පස්සේ සමාධිය, ඊට පස්සේ උපේක්ෂාව වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේමයි අද අපිට තව ටිකක් මේකේ ගැඹුරට යන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග ධර්ම 7 එක්තරා අන්දමක තියෙන සුවිශේෂී ලක්ෂණයක් පෙන්වුම් කරනවා. ඒ 7න් 3ක් විශේෂයෙන්ම හිතේ විචක්ෂණ භාවය, එහෙම නැත්නම් හිතේ තියෙන බොහොම ක්‍රියාශීලී ගතිය වර්ධනය කරන ස්වභාවයක් තියෙනවා. ඒවට අයිති වෙන්නේ ඒ කොටසට අයත් වෙන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය. මේ බොජ්ජංග ධර්ම තුන හිත හොඳට ක්‍රියාශීලී කළා, ඒ වගේම සක්‍රීය කරන ගතියක් තියෙනවා. ඒ වගේමයි පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය කියන මේ බොජ්ජංග ධර්ම තුන හිත තැම්පත් කරන ගතියක්, සමාධිමත් කරන ගතියක්, නිවන ගතියක්, ශාන්ත කරන ගතියක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා මෙතන කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමකින් කරන්නේ හිත බොහොම ක්‍රියාශීලී කිරීමක්, අනිත් කණ්ඩායමෙන් කරන්නේ හිත තැම්පත් කිරීමක්. එතකොට මේ දෙගොල්ලෝ සමබර කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපේ හිත දිහා දැන් එතකොට යෝගාවචරය නැවත නැවත බලනවා. දැන් එතකොට මේ බොජ්ජංග ධර්ම වඩන යෝගාවචරයා මේ ධම්මානුපස්සනා කොටසේදී එයා හිත ගැන නැවත නැවත විමසනවා. ඒ විමසනකොට එයාට තේරෙනවා අපි හිතමු දැන් මේ වෙලාවේ හිත විසිරිලා, හිත වික්ෂිප්ත වෙලා තියෙන්නේ. හිත තිබිච්ච සමාධිමත් ගතිය වෙනුවට දැන් හිතේ හරි විසිරීමක් තියෙන්නේ. ඉතින් එයා ඒ අවස්ථාවේදී අර තවදුරටත් හිත ක්‍රියාශීලී කරන බොජ්ජංග තුන වඩන්න සුදුසු නැහැ. ඒ කියන්නේ ධම්මවිචය, විරිය, පීති බොජ්ජංග වඩන්න සුදුසු නැහැ. ඒ වෙනුවට නැවත හිත තැම්පත් කරන, ශාන්ත කරන බොජ්ජංග ධර්ම තුන තමයි ආයෙනම් වඩන්න තියෙන්නේ. ඒ කියන්නේ පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව කියන බොජ්ජංග තුන තමයි ඒ අවස්ථාවේදී වඩන්න තියෙන්නේ. මොකද එතකොට මොකද දැන් මේ හිත විසිරිලායි තියෙන්නේ. හිත විසිරලා තියෙද්දි ධම්මවිචය වඩන්න ගියොත්, තව තව මේව හොයලා බලන්න ගියොත්, ඒ කියන්නේ අරමුණ තව තව හොයලා බලන්න ගියොත් තවත් තවත් හිත විසිරෙනවා. ඒ වගේම අනවශ්‍ය වීරයක් පවත්වන්න ගියොත් තවත් හිත විසිරෙනවා. ඒ නිසා ඒ ධර්මතා තුන වඩන්න සුදුසු නැහැ. ඒ වෙනුවට හිත තැම්පත් වෙන්න දෙන්න ඕනේ. මුකුත් නොකර ඉන්න ඕනේ. එයාටම හිමීට තැම්පත් වෙන්න දෙන්න ඕනේ. අන්න ඒ නිසා ඒ පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග තුන තමයි එතෙන්දි වඩන්න තියෙන්නේ. හිතන්න යම් වෙලාවකදී හිත මලානික වෙලා හිතේ නැහැ කිසි උද්‍යෝගයක්. හිත නිකන් ඈලි මෑලි ගතියක් පෙන්වන්නේ, සැඟවෙන ගතියක් පෙන්වන්නේ. ඉතින් ඒ වෙලාවේදී තවදුරටත් අපි සමාධියක් වඩන්න ගියොත්, ඒලාදී තවදුරටත් හිත නිකන් මුකුත් නොකර ඉන්න ගියොත්, එතකොට මෙයා නිින්දර තමයි වැටෙන්නේ. තව තව උතයන් වෙලා අන්තිමට අලස බවට පත් වෙලා තීන මිද්දට අහු වෙනවා. නමුත් එතෙන්දි තමයි අන්න හිත ක්‍රියාශීලී කරලා ගන්න ඕනේ. තව ටිකක් නැගිට්ටවල ගන්න ඕනේ. අනේ අවස්ථාවේදී අර ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය කියන කණ්ඩායම තමයි වර්ධනය කරන්න තියෙන්නේ. ඒතර අපිට තේරෙනවා මේ බොජ්ජංග ධර්ම 6 කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසක් නැත්නම් එක කණ්ඩායමක් හිතේ සක්‍රීය භාවය වර්ධනය කරනවා, තවත් කොටසක් හිත තැම්පත් කිරීමක් කරනවා. ඒතර මේ දෙගොල්ලෝ සමබර කරලා පවත්වගෙන යන්න ඕනේ. ඒතර කවුද මේ සමබරතාවය පෙන්වලා දෙන්නේ? මේ වෙලාවේදී මේ අහවල් එක වැඩි වෙලාය, මේක අඩු වෙලාය කියලා පෙන්ලා දෙන්නේ කවුද? අන්න ඒක තමයි සතියෙන් කරන්නේ. ඒතොර සතිමත් භාවය කියන සති සම්බොජ්ජංගය භාගතුන් වහන්සේ කියනවා ඒතොර නිරන්තරයෙන්ම පැවතිය යුතුයි. සතික්වාහම් භික්කවේ සබ්බන්තිකං වදාමි කියලා භාගතුන් වහන්සේ ඔය අග්ගි සූත්‍රයේදී, බොජ්ජංග සංයුත්තේන අග්ගි සූත්‍රයේදී විස්තර කරනවා. ඒතොර මෙන්න මේ බොජ්ජංග ධර්ම 7 නිරන්තරයෙන්ම පැවතිය යුතු, කිසිම බාධාවක් නැතුව නිරන්තරයෙන්ම පැවතිය යුතු, කොච්චර වැඩුවත් වැඩි කියලා කියන්නේ නැති එකම ධර්මතාව තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒතොර සති සම්බොජ්ජංගය තමයි බොජ්ජංග ධර්ම වැඩෙන්න මූලික පදනම සකස් කරලා දෙන්නේ. ඒ වගේමයි සති සම්බොජ්ජංගයෙන් තමයි මේ හිතේ තත්වය මැනලා දෙන්නේ. අපිට යම්කිසි තක්සේරුවක් කරලා දෙන්නේ. දැන් මේ අවස්ථාවේදී මෙන්න මේ බොජ්ජංග ධර්මයේ වඩන්න ඕනේ, මේ අවස්ථාවේදී මෙන්න මේ බොජ්ජංග ධර්මයේ වඩන්න සුදුසු නැහැ, හිතේ தત્ත්වය මෙන්න මේකයි කියලා අපිට නිවැරදි තක්සේරුවක් ලැබලා දෙන්නේ සතිමත් භවෙන්. ඊට පස්සේ අන්න ප්‍රඥාවෙන් තීරණය ගත හැකි මෙන්න මේ කණ්ඩායම තමයි දැන් වඩන්න ඕනේ, මේ කණ්ඩායමට වඩන්න සුදුසු නැහැ කියලා අන්න අපි ප්‍රඥාවෙන් තීරණය අරගෙන ඒ කටයුත්ත ක්‍රියාත්මක කරනවා. සතියෙන් තමයි සම්පූර්ණ චිත්‍රය අපිට පෙන්ලා දෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් ආනාපාන සති සූත්‍රයේදී අර තවදුරටත් මේ බොජ්ජංග ධර්ම වඩද්දී ඒ යෝගාවචරය තව තව මනසේ සංසිඳීමක්, මනස තැම්පත් වීමක්, ශාන්ත වීමක්, ඒ වගේමයි හිත කෙලෙසුන්ගෙන් තොරව වාසය කිරීමක් ඔන්න හඳුනා ගන්න. මොකද නීවරණ ධර්ම නිවැරදිව හඳුනා ගැනීම හරහා ඔන්න ඒවා ටික ටික දුබල වෙන්න පටන් ගන්න. ඒ වගේමයි හිත අරමුණු වල එල්බ ගන්නවා වෙනුවට අරමුණු වලින් ඈත් වෙලා සතිමත්ව අරමුණක් දිහා බලන්න පටන් ගන්නවා. එතකොට පොඩ පොඩ මේ යෝගාවචරයාගේ හිතේ කෙලෙස් දුර්වල වෙලා යම් අවස්ථාවක හිත සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ ඇවිල්ලා රහත් වුණා කියන එක නෙමෙයි අදහස් කරන්නේ, తాවකාලිකව හිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. කිසිම දැන් උපාදානයක් නැහැ. කිසි දෙයක් කිසි අරමුණක් ඇසුරු කරන්නේ නැහැ. දැන් හිත අනිශ්චිත භාවයට පත් වුණා. දැන් මේ පින්වතුන්ට මතක ඇති මම සතිපට්ඨානයේ කොටස් සාකච්ඡා කරගෙන යනකොට කායනුපසනා කොටසදී, වේදනානුපසනා කොටසදී, චිත්තානුපසනා කොටසදී, ධම්මානුපසනා කොටසදී හැම කොටසකදීම අන්තිමට මතක් කරන්නේ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියන කාරණාව. ඒ කියන්නේ අපි හොඳට සිහිය පිහිටවනවා. ඒක සතිපට්ඨානයේ මූලික පියවර. ඊට පස්සේ සතිය පිහිටෙව්වට පස්සේ ඊට පස්සේ මේ සතිය පිහිටෙව්ව ඒ ධර්මතාවය හොඳට විමසලා බලනවා. ඒකේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, කැඩෙන බිඳෙන සුළු ස්වභාවය, ඒවා එකක් වගේ තිබුණාට මෙතන සමූහයක් තියෙන ස්වභාවය, මෙන්න මේ විදිහට හොඳට ඒ තුළ ප්‍රඥාව වඩනවා. සතිපට්ඨාන භාවනා කියන කොටසට අපි පිවිසෙනවා. ඊට පස්සේ මේ කටයුත්ත කරන්න කරන්න අන්න හිතේ විපස්සනා නුවණක් අවදි වෙනවා. ඒ නුවණට අනුව ජීවිකාව සකස් කරගන්නවා. තමන් ප්‍රතිපදාවක් රකින්න උත්සාහන්ත වෙනවා. අන්න සීල සමාධි ප්‍රඥාවක් කියලා, ප්‍රඥා කියලා අපිට අරෂ්ටාංග මාර්ගයක්, එහෙම නැත්නම් ප්‍රතිපදාවක් හම්බ වෙනවා. එතකොට මේ පියවර තුන මම නැවත නැවත මතක් කළා. එතකොට මේ පියවර තුන ක්‍රියාත්මක කරද්දී දැන් යෝගාවචරයේ අත්දකින්න දෙයක් තමයි අර මේ හිතේ නිදහස් භාවය. යා අර හොඳට ඒ අස්පනා පිට තියෙන අරමුණේ ඇති වෙන්නේ නැති වෙන ස්වභාවය දකින්න දකින්න, වෙනස් වෙන ස්වභාවය දකින්න දකින්න, ක්ෂණ භංගුර භාවය දකින්න දකින්න, එයාගේ හිතේ හොඳට අනිත්‍ය සම්බන්ධයෙන් වැටහීමක් ඇති වෙලා, මේ පෙළෙන ස්වභාවය, දුක්ඛ ස්වභාවය සම්බන්ධයෙන් වැටහීමක් ඇති වෙලා, මෙතන තියෙන අනාත්ම ලක්ෂණය හොඳට ප්‍රකට වෙලා, අන්න මේ හිත මේ අල්ලගෙන තියෙන දේවල් අතහරින්න පුළුවන්. කිසිවක් උපාදාන නොකර ඉන්න තත්වයකට හිතපත් වෙන්න පුළුවන්. හිත අනිශ්චිත තත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් එතකොට යෝගාවචරයට ඒක මුලදී ඒ තරම්ම තේරෙන්නේ නැහැ. මොකද හිත නිරන්තරයෙන් තිබිලා තියෙන අරමුණු විශේෂෙහි බදාගෙන, නැත්නම් අරමුණු අල්ලගෙන, අරමුණු වලට එල්බගෙන යම් අවස්ථාවකදී ඒ ග්‍රහණයෙන්, ඒ එල්බ ගැනීමෙන්, ඒ බදා ගැනීමෙන්, ඒ අල්ලා ගැනීමෙන් අයින් වෙලා හිත යම් తాවකාලික විමුක්තියක්, తాවකාලික නිදහසක් භුක්ති විඳිනවා නම් ඒක එක පාටම යෝගාවචරයට නොතේරෙන්න පුළුවන්. නමුත් මේ කටයුත්ත භාවනාවේදී නැවත නැවත සිද්ධ වෙන්න. ඒ වගේමයි පොඩ පොඩ ඒ ලබන නිදහස අල්ල හිටින්න අන්න යෝගාවචරයට ඕක තේරෙන්න ගන්න. අපි හිතමු යාගේ හිත ඔන්න විනාඩියක් දැන් ඒ තත්වය තුළ පවතිනවා. විනාඩි දෙකක් ඒ තත්වය තුළ පවතිනවා. විනාඩි තුනක් ඒ තත්වය තුළ පවතිනවා. කියන්නේ දැන් මේ වෙලාවේදී කය සම්බන්ධයෙන් අරමුණක් ග්‍රහණය කළත් නැහැ. වේදනාවක් ග්‍රහණය කළත් නැහැ. ඒ වගේමයි හිතේ කෙලෙසයක් ඇත්තෙත් නැහැ. මොකක්වත් හිතේ තියෙන අපිට මේ සංඥාවක්, වේදනාවක්, කිසිම සංස්කරණයක් ඒ මොකක්වත් දැන් අල්ලලා නැහැ. ඉතින් එතකොට මෙන්න මේ අනිශ්චිත භාවය, මෙන්න මේ උපාදාන වලින් තොරව සිත පැවැත්වීම අන්න යෝගාචරය දියුණු කරන්න අවශ්‍යයි. එතකොට මෙන්න මේ දියුණු කිරීමේ මට්ටම බුදුරජාන් වහන්සේ බොජ්ජංග ධර්ම වඩන තවත් පැත්තක් වශයෙන් පෙන්නුම් කරනවා. ඉතින් එතකොට මේ ආනාපාන සති සූත්‍රය ආදී තවත් බොහෝ සූත්‍රවලදී බුදුරජාන් වහන්සේ විස්තර කළා දෙනවා, කතං භාවිතාච භික්ඛවේ සත්ත බොජ්ජංගා කතං බහුලී කතා විජ්ජා විමුක්තිම් පරිපූර්ණෙන්ති. මහණෙනි මේ කෙසේ භාවිතා කරන ලද, කෙසේ වඩන ලද, කෙසේ බහුලීකృత කරන ලද බොජ්ජංග ධර්මයන්ද මේ හිතේ තවදුරටත් ප්‍රඥාව සහ නිදහස විමුක්තිය සාක්ෂාත් කරන්න උදව් වෙන්නේ කියලා මෙන්න මේ ආකාරයේ මේ බොජ්ජංග ධර්ම වඩන දෙවන ආකාරයක් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා. ඉතින් එතකොට පෙන්නුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සති සම්බොජ්ජ ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමී. ධම්මවිචය සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමී. විරිය සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමී. මේ ආකාරයෙන් බොජ්ජංග හත සම්බන්ධයෙන්ම විස්තර කරනවා. ඒතර එකම ආකාරයෙන්ම තමයි වඩන්නේ. හැබැයි සුවිශේෂත්වයේ තමයි දැන් ඒ හිත අරමුණක් ඇසුරු කරනවා වෙනුවට එයා පුළුවන් තරම් අර විවේක ස්වභාවයක් තමයි ඇසුරු කරන්නේ. හිතට මුකුත් වැඩක් නොකර ඉන්න තමයි දැන් උගන්වන්නේ. ඒ වගේමයි විරාග නිසිතං මේ දේවල් කෙරෙහි අල්ල බදා ගන්න සරාගී ගතියක්, ලෝභ සහගත ගතියක්, ඇල්මක්, ආසාවක් වෙනුවට දැන් ලෝකේ තියෙන සෑම දෙයක් සම්බන්ධයෙන් තියෙන විරාගී ස්වභාවයක්. අන්න ඒ මත තමයි යා පිහිටලා කටයුතු කරන්නේ. ඊට නිරෝධ නිසිතං. දැන් කිසි දෙයක් උපදින ගතියකට භව ස්වභාවයකට නෙමෙයි යා ඇලුම් කරන්නේ. දැන් මේ තැම්පත් වෙච්ච ස්වභාවයකට. ඒ අරමුණ පහව ගියා අලුතෙන් පහළුනේ නැහැ. අපි හිතමු යම් කිසි වේදනාවක් තිබුණා. යෝගාවචරයේ ඒක දිහා හොඳට බලමින් වාසය කළා. ඒ හරහා යාගේ හිතේ හොඳට ප්‍රඥාවක් අවදි වුණා. මේ වේදනාවේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, පීඩාකාරී ගතිය, පෙළෙන ගතිය, තමන්ගේ වසඟෙහි පවත්වන්න බැරි මේ අනාත්ම ලක්ෂණ හොඳට යාට ප්‍රකට වුණා. ප්‍රකට වීම හරහා මේ යාගේ හිතේ පහළ වෙච්ච යථාභූත ඥාන දර්ශනය නිසා නිවරදි ආකාරයෙන් යාගේ හිතේ ප්‍රඥාවක් පහළ වෙච්ච නිසා හොන දැන් යාගේ හිත සම්පූර්ණයෙන් වේදනාවෙන් නිදහස් වුණා. දසුනා කියන්නේ වේදනාව දැන් අල්ලන්නේ නැහැ හිත. වේදනාවෙන් අයින් වෙච්ච ස්වභාවයක් ඔන්න දැන් හිතේ ඇති වුණා. ඉතින් ඊට පස්සේ දැන් ඔය පවතින්නේ දැන් අර තිබුණ වේදනාව පහවීමක්. නැත්නම් තිබුණ වේදනාව නිරුද්ධ වියාමක්. තිබුණ වේදනාව නිරුද්ධ වුණාට පස්සේ දැන් අලුත් වේදනාවක් දැන් මේ යෝගාවචරයේ හිත අල්ලන්නේ නැහැ. දැන් ඔන්න ඔය නිරෝධය තමයි ඇසුරු කරන්නේ. දැන් මේ යෝගාවචරය දැන් හිත අරමුණු වලින් නිදහස් වුණා. අන්නේ නිරෝධය වැඩ වඩා ඇසුරු කරනවා. දැන් ආයෙත් අලුතෙන් උපදින රූපයකට හිත දාන්නෙත් නැහැ. අලුතෙන් උපදින වේදනාවකට හිත දාන්නෙත් නැහැ. හිතේ පහළ වෙන කාමච්ඡන්දාදී ඒ නීවරණයකට හිත දාන්නෙත් නැහැ. හැකි තාක් අර නූපන් තත්වයේ තුල කිසිවක් පහළ නොවෙච්ච තත්වයේ තුල හිතේ පවතින නිකං ශාන්ත ගතිය තුල නිස්කලංක ගතිය තුල අරමුණු වලින් තොරව වාසය කිරීම තුල උපාදාන වලින් තොරව වාසය කිරීම තුල කිසිවක් ඇසුරු නොකර වාසය කිරීම තුලට තමයි යෝගාවචරය ප්‍රමුඛත්වය දෙන්නේ. ඊට පස්සේ කියනවා වස්සංග පරිණාමය. දැන් යම් හෝ දෙයක් පහළ වුණා නම් මේ යෝගාවචරයගේ හිතේ තියෙන ආකල්පය තමයි මේක අත්හැරිය යුතුයි. මේක අල්ල ගන්නවා නෙමෙයි මේක අත්හැරිය යුතුයි. වස්සංග පරිණාමය. එයාගේ හිත දැන් එක පැත්තකින් කියනවා නම් යොමු වෙලා තියෙන්නේ අල්ලා ගැනීම වෙනුවට අතහැරීමට. මෙතෙක් කාලයක් හිත කරලා තියෙන්නේ අල්ලා ගැනීම. හැබැයි දැන් මේ යෝගාවචරය බොජ්ජංග ධර්ම දියුණු කරන්නේ අතහැරීම මත පදනම් වෙලා. එතකොට මේ බොජ්ජංග ධර්ම වඩන දෙවන ආකාරය එකතකින් ආරම්භක යෝගියෙකුට කරන්න බෑ. ඒ බොජ්ජංග ධර්ම හත වඩන දෙවන ආකාරය ටිකක් විපස්සනාවක සැහැණ කාලයක් නිරත වෙච්ච බොජ්ජංග ධර්මයන් ගැනත් යම් වැටහීමක් තියෙන හිතේ අරමුණු සම්බන්ධයෙන් හොඳ වැටහීමක් තියෙන යෝගාවචරයෙක් යම් අද්දකීම් සහිත යෝගාවචරයෙකුට තමයි මේ භාගවතුන් වහන්සේ ඊළඟ කොටස දේශනා කරන්නේ. ඉතින් එතකොට යා ඒ සම්බොජ්ජංගේ භාවිතා කරන්නේ තව තව වර්ධනය කරන්නේ බොහොම විවේකීව. අර ඉස්සර වගේ අපි හිතමු කාලසටහනක් හදාගෙන අනිවාර්යෙන් මේ වෙලාවට භවනා කරන්න ඕනේ, මේ මෙහෙම කරන්න ඕනේ කියලා අර මේ බොහොම දරනඩු ප්‍රතිපත්තියක පිටිලා නෙමෙයි යා කටයුතු කරන්නේ. යා ඊට වඩා එක්තරා අන්දමකින් මානසික විවේකයක්, තවත් පැත්තකින් කායික විවේකයක්, තවත් පැත්තකින් උපදි විවේකයක්. කෙලසුන්ගෙන් තොරව හිත පවත්වා ගන්න උත්සාහන්ත වෙනවා. කයත් බොහොම විවේකීව ඒ වගේම ආතතියකින් තොරව පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඒ වගේමයි හිතත් බොහොම විවේකීව පවත්වන්න උත්සාහන්ත වෙනවා. හිතෙත් නෑ කිසිම ආතතියක්. ඒ වගේමයි විරාගයක් හිතේ තියෙන්නේ. කිසි දෙයක් අල්ලගන්න නැතුව, කිසි දෙයක් ගැන විශේෂ ආසාවක් නැතුව, උමනාවක් නැතුව බොහොම විරාගී ස්වභාවයක් තමයි හිතේ තියෙන්නේ. ඒ වගේමයි නිරෝධ නිසිතං, අර අරමුණු ඇවිල්ලා පහව ගියා, පහව ගියාට පස්සේ අලුතෙන් පහළ වෙන අරමුණු, සමුදේ පක්ෂයේ පහළ වෙන අරමුණු නැවත නැවත අල්ලන්න යන්නේ නැතුව, ඒ අරමුණු තිබුණට තමන් ඉන්නේ විවේකයෙන්. ඒව අල්ලන්න යන්නේ නැහැ. නිරෝධ නිසිතං. ඊළඟට හිතේ තියෙන ආකල්පය තමයි, පැමිණෙන ඕනම දෙයක් අතහැරීමේ ආකල්පයක් තමයි දැන් තියෙන්නේ. ඉන්නේ මේ බඳු ආකල්පයක් සහිතව යම්ස කෙනෙක් බොජ්ජංග ධර්ම හත් වඩනවා නම්, අන්න එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ හිත තව තව ප්‍රඥාවෙන් වැඩෙනවා. ඒ හිතේ තව තව මේ නිදහස විමුක්තිය වර්ධනය වෙනවා. ඉතින් එතකොට අපි මේ කතා කරන ප්‍රඥාව අර අපි දේවල් දිහා බලලා විමසලා ගන්න ප්‍රඥාවක්ම නෙමෙයි. ඊට වඩා විවේකයේ මත පදනම් වෙලා, එහෙම නැත්නම් අරමුණු ග්‍රහණයෙන් තොරවීම හරහා, අනිශ්‍රිත වීම හරහා හිතේ નિરાයාසයෙන් පහළ වෙන භාවනාමය ප්‍රඥාවක් කියලා කියන්න පුළුවන්. දැන් එතකොට ඔය ධම්මවිචේ සම්බොජ්ජංගයේ එහෙම පැති රාශියක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ යම් කිසි කුසල් අකුසල් ධම් වෙන්කර දැන ගැනීම, ඊට පස්සේ වැරදි දේවල් නිවැරදි දේවල් වෙන්කර දැන ගැනීම, ඊළඟට මේ තමන්ට හිතවත් දේවල් අහිතවත් දේවල් නැත්නම් හානිකර දේවල් තමන්ට හිතවාදී දේවල් වෙන් කළ දැන ගැනීම, ඊළඟට බොහොම කර්කශ දේවල් සියුම් දේවල් වෙන් කළ දැන ගැනීම, අන්න ඒ වගේ මේ ලෝකේ තියෙන මේ හොඳ නරක කුසල් ලකුසල් මේ වගේ බොහොම සූක්ෂම දේවල් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම මේ ධම්මවිචයේ අන්තර්ගතයි. ඉතින් එතකොට දැන් මේ දෙවෙනි කොටසදී එහෙම මේ ධම්මවිචයේ ක්‍රියාත්මකන හරිම සූක්ෂම. ඒ කියන්නේ එතෙන්දී ආ දඩිය දඟලලා නෙමෙයි මේ කටයුත්ත කරන්නේ. එයා හිතේ පුංචි හෝ ක්ලේශයක් පහළ වෙනකොට එයාට ඒක දැනෙනවා. මොකද හිත හරි සංවේදී. හිත හරි විවේකයි. හිතේ හරි නිදහසක් තියෙනවා. හිත බොහොම පවිත්‍ර රෙදි කඩක් වගේ. ඉතින් ඒකට පුංචි තීන්ත බිඳුවක් වැටුණත් එයාට ඒක පැහැදිලිව පේනවා. ඉතින් එතකොට අන්න හිත ගැන අවධානයක් තියෙනවා. හැබැයි ඒක අර බොහොම බරපතල අවධානයක් නෙමෙයි. බොහොම සාමකාමී අවධානයක්. નિરાයාසයෙන් පවතින අවධානයක්. નિરાයාස සතියක් දැන් තියෙන්නේ. ඒ નિરાයාස සතියේ හැබැයි විමසිලිමත් බවක් තියෙනවා. අන්න ධම්මවිචයක් තියෙනවා. ඉතින් එතකොට ඒක පවතින්නේ දැන් සමබර වෙච්ච වීරයක. බොහොම බරපතල වීරයක නෙමෙයි, නිකන් નિરાයාස වීරයක. සාමාන්‍ය වීරයක. මේ අඛණ්ඩව කරගෙන යන්න තමයි වීරය තියෙන්නේ. හැබැයි වැඩේ කරද්දී හරේම නිදහස් ස්වභාවයක්, තැම්පත් වෙච්ච ස්වභාවයක්, සැහැල්ලු ස්වභාවයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ප්‍රීතියක් වශයෙන් ගත්තොත් බොහොම සාමකාමී ගතියක්, සංසිඳිච්ච ගතියක්, ප්‍රමෝදයක්, සරල ප්‍රීතියක් තමයි තියෙන්නේ. ඊට පස්සේ පස්සද්ධිය වශයෙන් ගත්තොත් කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක්, කිසිම ආතතියක් නැහැ. ආතතිය දුර වෙන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඊට පස්සේ සමාධිය ගත්තොත් මේක අර අපි කලින් කතා කරන නිකන් මේ බරපතල විදිහට අරමුණකට බැසගත් සමාධියක් නෙමෙයි දැන් තියෙන්නේ. සියලු අරමුණු වලින් නිදහස් වෙච්ච සමාධියක්. ඒකට හිතේ බොහෝ පැහැදිලි බවක්, හිතේ තැම්පත් ගතියක්, හිත බොහෝම තැම්පත් වෙලා ඒකාග්‍ර වෙලා තියෙනවා. හැබැයි එක අරමුණක් තුල බැස ගැනීමක් නෙමෙයි, අරමුණක කොටුවීමක් නෙමෙයි දැන් හිතේ තියෙන්නේ. හිත හාත්පසින් නිදහස් වීම නිසා ඇති වෙච්ච සමාධියක්, નિરાයාස සමාධියක්. ඒ වගේමයි උපේක්ෂාවක් තියෙනවා, හිතේ සමබරතාවක් තියෙනවා, බොහොම සංසිඳිත සමබරතාවක් තියෙනවා. ඉතින් එතකොට යෝගාවචරයේක් මේ තව තව යොමු වෙලා තියෙන්නේ අර බුදුරජාන් වහන්සේ පෙන්නන දුක් දොම්නස් දුර වෙන ගතියට. එහෙම නැත්නම් හිතේ තියෙන ශෝක කිරීම හඬා වැළපීම මේවා දුර වෙන ගතියකට. ඒ වගේමයි නිවන සාක්ෂාත් වෙන පැත්තකට තමයි එහෙමනම් මේ දෙවනි කොටස හරහා බුදුරජාන් වහන්සේ අපිව යොමු කරන්නේ. ඒ කියන්නේ ප්‍රමාණිකූල ප්‍රතිපදාවක් හරහා හිත නිවන ප්‍රතිපදාවක්, හිත තව තව සංසිඳන ප්‍රතිපදාවක්, හිතේ දුක් දොම්නස් බැහැර වෙන සුපතිපදාවක්, හිත ශාන්ත වෙන ප්‍රතිපදාවක්, හිත නිකලෙස් වෙන ප්‍රතිපදාවක්, හිත තුල භාවනාමය ප්‍රඥාවක් තව තුල තව තව වර්ධනය වෙන ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්눔 කරන්නේ. ඉතින් එතකොට මේ බොජ්ජංග ධර්ම වඩන මේ දෙවනි කොටස මම කලිනුත් මතක් කළා වගේ භාවනාව විපස්සනා භාවනාව සෑහෙන්න වර්ධනය කරගත්ත යෝගාචරණයක සම්බන්ධයෙන් තමයි බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. ඉතින් එතකොට මේ බොජ්ජංග ධර්ම වඩන්න වඩන්න තව තව මේ ලෝකයේ සම්බන්ධයෙන්, මේ හිත සම්බන්ධයෙන්, විශ්වයේ සම්බන්ධයෙන්, මේ සියලු දේ සම්බන්ධයෙන් මේ යෝගාචරය තුළ ප්‍රඥාවක් අවදි වෙන්න පටන් ගන්නවා. දේවල් ඇති සැටියෙන් තේරෙන්න යාට පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සෝ සති සම්බොජ්ජංගම් භාවිතේන චිත්තේන යථා භූතං ජානාති පස්සති අයම්පිකෝ රාජකුමාර හේතු අයං පච්චයෝ ඥාන දස්සනාය. දැන් මේ අබේ සූත්‍රයේදී එහෙම බොජ්ජංග සංයුත්තේදී බුදුරජාණන් වහන්සේ මේ එක එක බොජ්ජංග ධර්මයක් ගැන විස්තර කරනවා. ඒ බොජ්ජංග ධර්මයේ වඩන සිතකින් යම් කෙසේ යෝගාචරයේ කටයුතු කරනකොට අර වගේ හොඳට සංසිඳෙච්ච අර විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත අත්හැරීම මත පදනම් වෙච්ච මේ බොජ්ජංග ධර්ම හත වඩන පිළිවෙලට එයා කටයුතු කරන්න කරන්න එයාගේ හිතේ ප්‍රඥාව පහළ වෙනවා. මේක මේ අර අරමුණු මේ විශ්ලේෂණය කිරීම හරහා පහළ වෙන ප්‍රඥාවක් නෙමෙයි, මේ අරමුණු වලින් තොරව හිත වාසය කිරීම සඳහා, අරමුණු වලින් අනිශ්චිත වාසය කිරීම නිසා, උපාදාන නොකිරීමෙන් වාසය කිරීම නිසා පහළ වෙන භාවනාමය ප්‍රඥාව. ඉතින් යන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියන ඥාන දර්ශනයක් පිණිසන්න හේතු සකස් වෙනවා. ඒ වගේමයි ධම්මවිචයත් මේ ආකාරයෙන් වඩනකොට ඥාන දර්ශනයක් පිණිස හේතු සකස් වෙනවා. ඉතින් මෙන්න මේ බඳු ඥාන දර්ශනයක් ඇති වෙන්න නම් හේතු තියෙනවා. ඒ තමයි අර බොජ්ජංග ධර්ම දියුණු කිරීම. හැබැයි යම් හිතක මෙබඳු ඥාන දර්ශනයක් පහළ වෙන්නේ නැත්නම් ඒකටත් හේතු තියෙනවා. ඒ තමයි අර නීවරණ ධර්ම හිතේ වැඩිලා තිබීම. ඉතින් එතකොට අපි නීවරණ ධර්ම අයින් කළා, මේ බොජ්ජංග ධර්ම වඩලා, ඒ බොජ්ජංග ධර්ම වලත් අර බොහොම විවේකීව වඩන මට්ටමකට හිතපත් වුණා නම් අන්න එතකොට තමයි කතකින් බොහොම નિરાයාස සතියක්, සියුම්ම දේවල් දිහා දැක ගන්නා ගතියක්, බොහොම සංසිඳිච්ච වීරයක්, තැම්පත් වෙච්ච මනසක්, අරමුණු වලින් නිදහස් වෙච්ච ස්වභාවයක්, උපේක්ෂාවක් යෝගාවචරයට අත්දකින්න අවස්ථාව ලැබෙන්නේ. දැන් පින්වත්නි, මෙතන බොජ්ජංග ධර්ම හත වැඩිම නිසාම මේ හිතේ ආශ්‍රවයන් දුර වෙන බවත් භාගතුන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි දන්නවා යම් යම් සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම හරහා ආශ්‍රවයන් දුර වෙනවා කියලා. එම නැත්තම් දැන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මේ බොජ්ජංග ධර්ම වර්ධනය වීම හරහාත් ආශ්‍රව ධර්මයන් දුර වෙනවා කියලා. ඒ වගේම දැන් අපිට ඕන නැවතත් මතක් කරගන්න පුළුවන් සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කිරීම හරහා බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොජ්ජංග ධර්ම තව තව වර්ධනය වීම හරහා ආශ්‍රවයන් ඡේ වෙන්න පටන් ගන්නවා. අර වගේ විවේක නිශ්චිතව විරාග නිශ්චිතව ඒ බොජ්ජංග ධර්ම හත වඩන්න වඩන්න බුදුරජාන් වහන්සේ කියනවා කාමාසවාපි චිත්තං විමුච්ඡති, භවාසවාපි චිත්තං විමුච්ඡති, අවිජ්ජාසවාපි චිත්තං විමුත්තපි, විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති. දැන් යම් අවස්ථාවක හිතේ කාමාශ්‍රවයක් තිබුණා නම් අන්න ඒක ෂය වෙන්න පටන් ගන්නවා. ඊළඟට මොනාහරි සම්බන්ධයෙන් නොදන්නා ගතියක්, පැටලිලි සහගත ගතියක් තිබුණා නම් අන්න ඒවා දුරු වෙන්න පටන් ගන්නවා. අන්න නිරන්තරයෙන් අරක වෙන්න ඕනේ, මේක වෙන්න ඕනේ, මේ ඉන්න තත්ත්වය හොඳ නැහැ, මම අරක ගන්න ඕනේ, මේක ගන්න ඕනේ, අරය බවටපත් වෙන්න ඕනේ, මෙයා බවටපත් වෙන්න ඕනේ, අර භවයට යන්න ඕනේ, මේ භවයටපත් යන්න ඕනේ, අර නිලයටපත් වෙන්න ඕනේ, මේ නිලයටපත් වෙන්න ඕනේ කිය කී අපේ නිරන්තරයෙන්ම හිතේ තියෙන භවාශ්‍රවය ඉන්න තත්වයෙන් වෙනත් තත්වයකට පත්වීම සඳහා නිරන්තර කරන අරගලය, ඒ නතිය, ඒ කැරට් අලය අල්ලගෙනම යන ගතිය, අන්න භවාශ්‍රවය ටික ටික ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. හිත තුළ ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්නවා. එහෙමනම් මෙන්න මේ කාමාශ්‍රව, අවිජ්ජාශ්‍රව, භවආශ්‍රව කියන මේ ආශ්‍රවත් ටික ටික නැති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ විස්තර අනුව අපිට තේරෙනවා මේ බොජ්ජංග ධර්ම දියුණු කිරීම මේ එකාතකින් මේ බුද්ධ ශාසනයක් ලැබීම නිසා අපිට පහළ වෙන බොහෝම ඉහළම මට්ටමේ සම්පත්තියක් කියලා කියන්න පුළුවන්. එනිසා මේ බොජ්ජංග ධර්ම විස්තර කරන ඇතැම් සූත්‍රවල කියනවා හරියට චක්‍රවර්ති රජ කෙනෙකුට ඒ සත් ආකාර වූ සම්පත් තියෙනවා වගේ රත්නයන් තියෙනවා වගේ සත් ආකාර රත්න තියෙනවා වගේ මේ බුදු කෙනෙක් පහළ වීම නිසා මේ ලෝකෙට ලැබෙන රත්න හත තමයි මේ බොජ්ජංග ධර්ම හත කියලා. එතකොට මේ බුදු කෙනෙක් පහළ වුණාම තමයි මේ බඳු බොජ්ජංග ධර්ම හතක් ලෝකයට දේශනා වෙන්නේ. එහෙම නැත්නම් ලෝකය හඳුනගන්නේ ප්‍රායෝගිකව හඳුනගන්නේ මේ තරම් පිරිසුදුව මේ විස්තර විභාග සහිතව මෙන්න මේ ආකාරයෙන් මේවා වඩන්න ඕනේ, මෙන්න මේ විදිහට මේවා සමබර කරන්න ඕනේ, ඊට පස්සේ තව හිත වර්ධනුවාට මෙන්න මේ විදිහට වඩන්න ඕනේ, මේ ආකාරයෙන් හොඳට මේ බොජ්ජංග ධර්ම සම්බන්ධයෙන් හාත්පස අවබෝධයක්, නිවරදි අවබෝධයක්, ඒක නිවීමක් පිණිස, කෙලෙසුන්ගෙන් මිදීමක් පිණිස, හිතේ එකලසක් පිණිස, හිතේ ශාන්ත භාවයක් පිණිස බොජ්ජංග ධර්ම වල දියුණු කිරීමක් විස්තර වෙන්නේ මේ බුදුරජාන් වහන්සේ කෙනෙක්, සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වීම නිසායි. ඉතින් එතකොට මේ කරුණු කාරණා අනුව අපිට තේරෙනවා මේ බොජ්ජංග ධර්ම හත සෑහෙන්න අපි දියුණු කරගත යුතුයි, වඩා වඩා වර්ධනය කරගත යුතුයි, ඒ වගේම මේවා තව තව වර්ධනය වෙන ආකාරයෙන් අපි කටයුතු කළ යුතුයි. ඉතින් එතකොට පින්වත්නි, මේ බොජ්ජංග ධර්ම හත මෙපමණක් නෙමෙයි, ඊට පස්සේ තවත් සූත්‍රවලදී මත් පෙන්නුම් කරලා තියෙනවා මේ බොජ්ජංග ධර්ම හත සිහි කිරීමෙන්ම බොහොම ප්‍රබල කායික රෝග පවා සුව වෙලා තියෙන බව. හැබැයි ඒක වෙලා තියෙන රහතන් වහන්සේලාට. ඒ කියන්නේ එක්තරා අවස්ථාවකදී ඔන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බොහොම ගිලන් වෙලා ඉන්නවා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ යනවා කාශ්‍යප මහ රහතන් වහන්සේව හම්බෙන්න. ගිහිල්ලා අහනවා, ඉතින් අපි ඔය ලෙඩෙක් බලන්න ගියාම අහනවා වගේ, ඉතින් කොහොමද කාශ්‍යප මේ ඔබට යැපෙන්න පුළුවන්ද, සුවසේ වාසය කරන්න පුළුවන්ද, මේ තියෙන රෝගාතුර තත්ත්වය පහ වෙලා යන ගතියක් දැනෙනවද, එහෙම නැත්නම් වැඩෙන ගතියක් තියෙනවද, යැපෙන්න පුළුවන්ද කියලා ඉතින් ඔන්නම් ප්‍රශ්නයක් අහනවා. ඉතින් එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා, අනේ භාගතුන් වහන්සේ ඉවසන්න අමාරුයි, මේ ලෙඩේ එන්නෙන්නම වැඩි වෙනවා, අඩු වෙන බවක් පේන්නේ නැහැ, මට බොහොම අසාධ්‍ය වේගෙන එන්නේ කියලා ඉතින් ඔන්න කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේ බොජ්ජංග ධර්ම හත ගැන තමයි දේශනා කරන්නේ. මෙන්න මේ බඳු බොජ්ජංග ධර්ම හතක් තියෙනවා. මෙන්න මේ බොජ්ජංග ධර්ම හත මෙන්න මේ විදිහට වර්ධනය කරනවා කියලා අර බොජ්ජංග ධර්ම වැඩි වීම සම්බන්ධයෙන්, ඒ බොජ්ජංග ධර්ම වල තියෙන ආනිසංස සම්බන්ධයෙන් ඔන දේශනාවක් පවත්වනවා. මේ පිංගතුන් අහලා ඇති මහා කස්සප තේර බොජ්ජංග කියලා ඔය පිරිත් පොතේ මේ සංසිද්ධිය අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේක අහගෙන ඉන්න ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර තිබිච්ච සියලු කායික රෝගයන් දුරු වෙලා නැවත නූපදින මට්ටමට මේ කායික රෝගයන් අයින් වෙලා සම්පූර්ණ සුවය ලැබෙනවා. ඉතින් තවත් අවස්ථාවකදී ඔන්න මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ උන්වහන්සේ ඔන්න අසනීප වෙලා. උන්වහන්සේලාට ඉතින් බොහොම අසාධ්‍ය රෝගයක් වැළඳිලා ඔන්න අසනීප වෙලා ඉන්නවා. ඉතින් එතකොටත් ඔන්න භාග්‍යවතුන් වහන්සේ වඩිනවා මේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේව බලන්න. තේ ගිහිල්ලත් අහනවා, කොහොමද මොග්ගල්ලාන ඔබට යැපෙන්න පුළුවන්ද, මේ ලෙඩේ සුව වෙන බවක් දැනෙනවද, නැත්නම් එන්නෙන්න වැඩි වෙන බවක් දැනෙනවද, කායික නිරෝගී බවක් තියෙනවද කියලා. ඉතින් අපි අර දුක සැප අහන විදිහට ලෙඩෙක් බලන්න ගියාම අහන විදිහට ඔන්න භාගතුන් වහන්සේ අහනවා. ඇහුවාම ඉතින් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් කියනවා, අනේ ස්වාමීනි මට යැපෙන්න බෑ, මේ එන්නෙන්න මේ ලෙඩේ උත්සන්න වෙනවා, තව තව වර්ධනය වෙනවා, මට බොහොම කායික පීඩාවක් දැනෙනවා කියලා. ඉතින් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ උත්තර දෙනවා. අර වගේම එතකොට මේ අවස්ථාවේදීත් බුදුරජාන් වහන්සේ මේ බොජ්ජංග ධර්ම ගැන දේශනා කරනවා. ඉතින් මේ දේශනාව අහන් හිටිය මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ දේශනාව අවසානයේ ඉතින් සම්පූර්ණ කායික සුවය, මානසික සුවය ලැබනවා. ඒ රෝගයෙන්, ඒ ආබාධයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඒ තියා පින්වත්නි, එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේම අසනීප වෙනවා. මේ භාගතුන් වහන්සේ අසනීප වුණාට පස්සේ භාගතුන් වහන්සේගේ දුක සැප බලන්න එනවා මහා චුන්ද මහරතන් වහන්සේ. ඉතින් මහා චුන්ද මහරතන් වහන්සේ භාගතුන් වහන්සේ බැහැ දකින්න ආවහම, දුක සැප බලන්න ආවහම, ඉතින් අර වගේ ප්‍රශ්න කරන්නේ නැහැ. කෙලින්ම බුදුරජාන් වහන්සේ කියනවා මේ බොජ්ජංග ධර්ම දේශනා කරන්න කියලා. එතකොට ඔන්න මහා චුන්ද මහරතන් වහන්සේ මේ බොජ්ජංග ධර්ම හත ගැන දේශනා කරනවා. භගවතා ධම්ම සක්කා දක්කාතා භාවිතා බහුලී කතා, ඔය ආකාරයෙන් මේ භාගතුන් වහන්සේ මේ බොජ්ජංග ධර්ම හත වර්ධනය කරා, වැඩුවා, කියලා. ඉතින් මේ බොජ්ජංග ධර්ම හත ගැන බොහෝම ලස්සනට වර්ණනා කරනවා. ඉතින් ඒ දේශනාව අහන් හිටිය භාගතුන් වහන්සේත් සම්පූර්ණයෙන්ම නිරෝගී බවට පත් වෙනවා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේ බොජ්ජංග ධර්ම හත හරි සුවිශේෂී කියන්න පුළුවන්. ඒකේ අර මානසික සුවයක් ඇති කරන බව හොඳටම තියෙනවා. මනස සංසිඳනවා, මනස කෙලසුන්ගෙන් නිදහස් කරනවා, මනසේ අවබෝධයක් ඇති කරනවා. ඒ නිසාමයි බොජ්ජංග කියලා කියන්නේ, බෝධාය සංවත්ත තීති කියලා අදහසින්, අවබෝධය ඇති කරනවා කියන අදහසින්. ඒතොර මනසේ ප්‍රීතිය ආදී හැකියාවන් වර්ධනය කළා, මනස බොහෝම ශාන්ත බවට පත් කරනවා. ඉතින් ඒ බන්දු මනස සම්පූර්ණයෙන්ම නිදහස්, ශාන්ත, නිකලස් බවට පත් කිරීමේ ශක්තියක් බොජ්ජංග ධර්මවල තියෙන නිසාම ඒ බන්දු සිතක් පවත්වනකොට අන්න මානසික නිරෝගී බව හරහා කායික නිරෝගී බවත් ඇති වෙනවා. ඒ නිසා මේ බොජ්ජංග ධර්ම යම්සි කෙනෙක් වඩන්න පටන් ගත්තා නම් එයා තුල යම්කිසි අනිවාර්යම මානසික නිරෝගී බවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි ඒ මානසික නිරෝගී බව හරහා කායික නිරෝගී බවකුත් ඒ යෝගාවචරය අත්දකිනවා. ඒ නිසා අපිට තේරෙනවා ඒකේ පරිපූර්ණත්වයටපත් වෙච්ච මේ රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ යම් කායික ආබාධයකට පත් වෙච්ච වෙලාවකදී අර තමන් ඒ බොහොම උවමනාවෙන් ගෞරව සම්ප්‍රයුක්තව ඒ වඩපු බොජ්ජංග ධර්ම හත ගැන නැවත මෙනෙහි කිරීම හරහා, නැවත හොඳට ආවර්ජනය කිරීම හරහා ඒ මානසික ප්‍රබෝධයක්, මානසික සැහැල්ලුවක් ඇතිවීම නිසා වන ආයෙත් අර කය සංසිඳලා නිරෝගී බවට පත් වෙනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ බොජ්ජංග ධර්ම හත අතිශය ප්‍රයෝජනවත්. ඒ වගේමයි නිවන පිණිසම, අවබෝධය පිණිසම හේතු වෙන ධර්මතා හතක් කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ මේ බොජ්ජංග පබ්බේදී මේ ධම්මානුපස්සනා කොටසේදී මතක් කරනවා, ඉති අජ්ජත්තං ආ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති, බහිද්ධාචවා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. සමුදය ධම්මානුපස්සේ වා ධම්මේසු විහෙරති, වය ධම්මානුපස්සේ වා ධම්මේසු විහෙරති. සමුදය වය ධම්මානුපස්සේ වා ධම්මේසු විහෙරති. මේ ආදී වශයෙන් ඒ කියන්නේ මේ බොජ්ජංග ධර්ම හත සම්බන්ධයෙන් එයා හොඳට විමසිලිමත් වෙනවා. එයාගේ හිතේ නැවත නැවත මේ ගැන අවධානය යොමු කරනවා. එතකොට ඒ බොජ්ජංග ධර්මයේ කොච්චරක් මේක දැන් මේ අවස්ථාවේ වැඩි, මේක අඩුයි, මේ කණ්ඩායම තමයි දැන් වඩන්න වෙලා තියෙන්නේ, මේ කණ්ඩායම වඩන්න සුදුසු නැහැ, මේ ආකාරයෙන් අර තමන්ගේ හිත ගැන විමසලා බලන්න යෝගාවචරයට හොඳ අවබෝධයක් එන්න පටන් ගන්නවා. එයා නැවත නැවත හිත ගැන විමසලා බලනවා. ඊට පස්සේ ඒ බොජ්ජංග ධර්ම වල අඩු වැඩිතාවය ගැන එයාට තේරෙන්න පටන් ගන්නවා. ඒවා උස් පහත් වීම ගැන, අඩු වැඩි වීම ගැන එයාට තේරෙන්න පටන් ගන්නවා. ඒ අනුව එයා ඒවා වර්ධනය කරනවා. අඩු එක වර්ධනය කරනවා, වැඩි එක අනවශ්‍ය විදිහට වර්ධනය කරනවා නම් ඒක පොඩ්ඩක් තැම්පත් වෙන ඉඩ හරිනවා. ඉතින් මේ ආකාරයෙන් මනසේ සමබරතාවයක් පැවැත්වීම, එතකොට මේ බොජ්ජංග ධර්ම හත නිවරදිව තේරුම් අරගෙන අර මම කලින් මතක් කළා වගේ ඒ සතිමත් භාවය හරහා හොඳින් ඒක තේරුම් අරගෙන ඒ අදාළ කොටස වර්ධනය කිරීම හෝ අදාළ කොටස දුර්වල කිරීම හරහා නැවතත් මනසේ ඒ පැවැත්විය යුතු සමබරතාවයේ පැවැත්වීම අතිශය වැදගත් වෙනවා. ඒ වගේමයි දැන් යම්සි කෙනෙක් මෙහෙම තව තව බොජ්ජංග ධර්ම වඩන්න ඉතින් එයා ඒ තුලනොත් සතිය දිනු කරගන්නවා, ඒ තුලනොත් ප්‍රඥාව දිනු කරගන්නවා. තව තව හිත අනිශ්චිතව වාසය කරන්න, කිසිවක් උපාදාන නොකර වාසය කරන්න පුළුවන් තත්වයකටමපත් වෙනවා. ඉතින් එතකොට මේ බොජ්ජංග ධර්ම හත මූලික මට්ටමේ වඩන්න පටන් ගැනීම තුලින් එක්තරා මට්ටමකින් වර්ධනය වෙලා හිත ඒ අනිශ්චිත භාවයක් හඳුනා ගැනීම මට්ටමට එනවා. ඊට පස්සේ ඒ අනිශ්චිත භාවයක් හඳුනාගත්තට පස්සේ ඒක පදනම් කරගෙන විවේක නිශ්චිතව, විරාග නිශ්චිතව, නිරෝධ නිශ්චිතව, වසග්ග පරිණාමී අත්හැරීම පද පදනම් වෙලා වර්ධනය කිරීම තුළින් තව තව වඩා වර්ධනය වීමටපත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් බොජ්ජංග ධර්ම වඩපු, ඒ වගේමයි ඒවා සම්බන්ධයෙන් අතිශය වශීභාවයක් ඇති කරගත්තු මහරහතන් වහන්සේ හැටියට පෙන්වන්නේ සැරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ බොහෝම ප්‍රබල අන්දමකින් මේ කැමැති ආකාරයකින් මේ බොජ්ජංග ධර්ම හත වඩන මට්ටමකින් උන්වහන්සේ තමන්ගේ හිත වශී කරගෙන වාසය කළා කියලා සූත්‍ර දේශනාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් පින්වත්නි, අපිත් තේරුම් ගන්න තියෙන්නේ දැන් එතකොට මේ හොඳට සතිපට්ඨානයක් දියුණු කරන්න මේ අද අපි කතා කරපු මේ හිතේ සාධනීය පැත්ත, හිතේ අවබෝධය පැත්ත, හිත නිවන පැත්ත, හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙන පැත්ත, හිත තැම්පත් වෙන පැත්ත, හිත විවේක වෙන පැත්ත, හිත සමබර වෙන පැත්ත, හිත බොහොම උපේක්ෂා සහගත වෙන පැත්ත, ඒත් හොඳ අවදියෙන් තියෙන පැත්ත තමයි වර්ධනය වෙන්න තියෙන්නේ. ඉතින් එතකොට හිතේ විවේක ගතිය වර්ධනය වෙනවා කියන්නේ දැන් එයා විපස්සනා වඩන්නේ බොහොම දඟල දඟල නෙමෙයි, බොහොම විවේකීව වඩන්නේ. එයාට මහා දෙයක් කරන්න දෙයක්වත් නැහැ. දැන් හිතට විවේක වෙන්න දෙන්නයි තියෙන්නේ. දැන් ඉස්සෙල්ල වගේ අත දාලා මේක හසුරවන්න දෙයක් නැහැ. හොඳට ඒ දිහා බලාගෙන සමබරතාවයේ පවත්වමින් විවේකීව කටයුතු කරන්නයි තියෙන්නේ. ඒ නිසා අර යෝගාවචරයාගේ චරිතයේ වුණත්, ආකල්පවල වුණත්, බාහිර චර්යාවේ වුණත් නිසා එක්තරා අන්දමක වෙනස් වීමක් දැක ගන්න පුළුවන් බවක් පෙන්눔 කරනවා. ඒ නිසා ඒ තැනත්තා දැන් සම්පූර්ණයෙන් වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙලා. එයාගේ හිත බොහොම තැම්පත් සිතක්, නතර වෙච්ච සිතක්, කෙලසුන්ගෙන් සෑහෙන දුරට නිදහස් වෙච්ච සිතක්, විවේකී සිතක්. ඒ එබඳු සිතක් පරිහරණය කරන්න කරන්න කායික නිරෝගී බවක් ඇති වෙනවා කියන එක ඉතින් විශ්මයක් නෙමෙයි. මොකද අපි දන්නවා මේ කායික රෝගී බව, විවිධ රෝග හටගන්න මේ මානසික රෝගී බව, මානසික ආතතිය බෙහෙවින් බලපාන. දැන් මේ අවස්ථාවේදී ඒකේ ආත්පසින් අනිත් පැත්තයි සිද්ධ වෙන්නේ. මානසික නිරෝගී බවක්, ආතතිය සම්පූර්ණයෙන් දුරු වීමක් තමයි මේ යෝගාචරය අත්දකින්නේ. ඉතින් මේ தත්ත්වය තව තව දිරුණු කරන්න ඉතින් එයා තව මේ සීලය හොඳින් ආරක්ෂා කරනවා, හිතේ පැහැදිලි බව හොඳින් වර්ධනය කරගෙන තියෙනවා, ඒක පවත්වන අවශ්‍ය පමණට. ඒ වගේමයි තව තව ප්‍රඥාව දිනු කරනවා. ඉතින් මේ ආකාරයෙන් සීල සමාධි ප්‍රඥා කියන මේ ආරෂ්ඨාංග මාර්ගය දිගට වර්ධනය කරනවා. ඉතින් එතකොට අපිට මේ කොටසෙනුත් හොඳට ඒ සිහිය පැවැත්වීම, සිහිය පවත්වපු මේ බොජ්ජංග ධර්ම තුල එයා හොඳට නැවත නැවත ඒවා විමසා බැලීම, ඒවැ අඩු වැඩි වීම හඳුනා ගැනීම, ඊළඟට ඒ අඩු යම් කිසි බොජ්ජංග ධර්මයක් තියෙනවා නම් ඒවා වර්ධනය කිරීම, අනවශ්‍ය විදිහට වර්ධනය වීම හරහා පොඩ්ඩක් හරි අසමබරතාවයක් ඇතිලා තියෙනවා නම් ඒකට පොඩ්ඩක් සමනය වෙන්න සැලැස්වීම කියලා මේ විදිහට හොඳට ඒවා ගැන අධ්‍යයනය කිරීමක් ඒ දෙවැනි කොටසදී බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මේව හරහා අන්න තව තව හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා ආශ්‍රවයන්ගෙන් ෂය වෙලා උතුම් වූ නිවන සාක්ෂාත් කිරීමක් දක්වා යම්සේ ප්‍රතිපදාවක් අනුගමනය කිරීම කියන මෙන්න මේ තුන්වැනි කොටසක් අපිට හඳුන ගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අපිත් මේ කාරණා හොඳින් තේරුම් අරගෙන මේ භාගවතුන් වහන්සේ පෙන්නන මේ බොජ්ජංග වඩන මේ ධම්මානුපස්සනා කොටස අපිත් අපේ ජීවිතවලට එකතු කරගන්න උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, ඒ සඳහා දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාව තුළින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අපි අද මුලින් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා ඊට පස්සේ අපි එහෙමනම් වෙලාවක් තිබුණොත් ටික වෙලාවක් භාවනාවකටත් නිරත වෙමු. අපි එහෙමනම් මම එහෙමනම් ආරාධනා කරනවා මේ පින්වුතුන්ට තමන්ගේ මේ අද දින ධර්මදේශනාව සම්බන්ධයෙන් හෝ වෙනත් කාරණාව සම්බන්ධයෙන් යම්සි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා.
ඔකියන්න ස්වාමීන් වහන්සේ, මම මේ දිනවල ටිකක් ෆුල් ටයිම් සතිය පිටර භාවනා කරන්න පටන් ගත්තා. ඉතින් මම හිතුවා අද භාවනා අදකින් අද දවසේ කියලා කමටහන් සුද්ධ කරගන්න ඕනේ කියලා. දැන් වාඩි වුණාම ස්වාමීන් වහන්සේ බොඩි සෙන්සේෂන්ස් දැනෙනවා, ඒවා රළුවට දැනෙනවා. ඊට පස්සේ ඒවා දිහා බලන් ඉන්නකොට ටිකක් වෙලා යනකොට එවැනි අඩු වෙලා ගිහිල්ලා එතකොට මුකුත් බලන්න දෙයක් නැහැ වගේ දැනෙනවා. එතකොට හිත පොඩ්ඩක් විසිරෙන්න ගන්නවා. ටිකක් එහෙම නැත්නම් නිින්ද යන්න ගන්නවා. නිින්ද යනකොට ටිකක් වීරය අඩු වෙනකොට එක එක සිතුවිලි එනවා. ඊට පස්සේ මම හිතුවා කියන්නේ හිතුවාද ඉබේට වුණාද කියන මම දන්නේ. ඊට පස්සේ අර කයේ බොඩි සෙන්සේෂන්ස් බලන එක නතර කරලා සිතුවිලි එන යන හැටි දිහා බලාගෙන හිටියා. සිතුවිලි දෙකක් අතරේ ඉතින් අර ඉන්නවා කියලා අදහස නිකන් දැනීම වගේ තියෙනවා.
කමක් නැහැ, දිගට කරගෙන යන්න. ඒ කියන්නේ දැන් අපි කායानुපස්සනාවෙන් පටන් ගත්තාම ඒක ටික ටික වර්ධනය වෙලා වේදනානුපස්සනාවක් දක්වා චිත්තානුපස්සනාවක් දක්වා, ඉතින් ඒක එකම පරයන්කේදී වුණත් යන්න පුළුවන්. ඒක වැරද්දක් නැහැ. මුලදී අපිට චිත්තානුපස්සනාව වඩන තරම් සතිය දුණු නැහැ. නමුත් පස්සේ පස්සේ අපේ භාවනාව හරහා මේ මට්ටමට හිත දියුණුනහම ඉබේටම හිත දිහා බැලෙනවා. හැබැයි හිතට එන සිතුවිලි වල කෙලෙස් වල අහුවීමක් වෙන්නේ නැහැ. එවෙන් බැහැර වෙලා ඒවා දැනගන්නා ගතිය අපිටුල තියෙනවා. ඒ නිසා ඒක කිසි වැරදක් නැහැ. අපිට ඒ හැකියාව පොඩ පොඩ මතුවෙනකොට අපි ඒකට අනුග්‍රහ කරන්නයි තියෙන්නේ. යන විදිහට යන්න දෙන්න. යන විදිය හොඳයි. පටන් ගන්නවා කායේ මතුවෙන විදාකාර සංවේදනා දිහා දැනුවත් වෙලා ඒ තුලින් හොඳට සතිය වර්ධනය කරගෙන ඊට පස්සේ හිමීට හිත දෙහාට හිත යොමු වෙනවා, අවධානය යොමු වෙනවා, ඒත් එක්ක යනවා. වැරදක් නැහැ. හොඳයි.
සමහර දවස්වලට ස්වාමීන් වහන්සේ අර කෙලින්ම ඉඳගත්ත ගමන් හිත දිහා බලන
එකම වෙනස තියෙන්නේ ඉතින් අර කය දිහා ටිකක් බලලා සතිය තව ටිකක් තීව්‍ර කරගෙන හිතේ පැහැදිලි බව වර්ධනය කරගෙන පොඩ්ඩක් අර අපි කියන්නේ මේ ඒ අවශ්‍ය ප්‍රමාණයට යම්කිසි සම්බන්ධතාවයක් ඇති කරගෙන අතෙන්ට ගියාම වැඩේ කරන්න ලේසියි ඉතින්. දැන් කෙලින්ම අපි හිතත් එක්ක යනකොට හිත කෙලින්ම හිත බලන්නේ යනකොට පුංචි අවදානමක් තේනවා අපි තුල අර හොඳට පැහැදිලි ගතියක් නැත්තම් හිතේ සතිමත් බව මදි නම් එතකොට සමාලාට එකපාරට මොකක් හරි ක්ලේශයක් ආවොත් ඒකට අහු වෙන්න යම්කිසි ඉඩකඩක් තියෙනවා. හැබැයි ඉතින් පුරුදු වෙච්ච යෝගාවචරයට ඒක ඇත්තට දානක් නැහැ. එයාට කායනුපසනාව කරහා ගිහිල්ලාම චිත්තානුපසනාවට යා යුතු නැහැ. එයා ඔය අවදානම අරගෙන එයා ඍජුවම ඉතියා බලනවා. ඒකෙත් වැරද්දක් නැහැ. හැබැයි ඉතින් පරිස්සම් සහගතයි අර විදිහට පොඩ්ඩක් කායනුපසනාවක නිරත වෙලා ඊට පස්සේ හොඳට තහවුරු වෙච්ච සතියකින් චිත්තානුපසනාවට පිවිසෙන එක ටිකක් පරිසං සහගතයි කියලා කියන්න පුළුවන්.
ඒ කියන්නේ සම්නස හැම පරියන්කයකම හොඳයි බොඩි සෙන්සේෂන්ස් බලලාම
යන්නේ. කමක් නෑ දැනට එහෙම කරන්න. පස්සේ විශ්වාසය ආවහම දැන් නම් මට මේක කෙලින්ම බලන්න පුළුවන්. ආයි මේවා බල බල ඉන්න දෙයක් නෑ. කෙලින්ම මට දැන් හිත දිහා බලන්න පුළුවන් කියන්නේ විශ්වාසය ගොඩනැගුණාම රෙජුම එතෙන්ට යන්න.
බොහොම පිංසන්.
හොඳයි හොඳයි.
ඊළඟ
පැණිය
රෝනි රාජපක්ෂ මෑණියන් ඉදිරිපත් කරන්න පුළුවන්. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔකේ අන්න. මේ ස්වාමීන් වහන්සේ වහන්සේගේ පාද
නමස්කාර
කරමින් මට මේක තමයි වාසී දර්ශනාවේදී මට විගතම යන්න කාරණාවක් තමයි මේ පොච්චන් කියන්නේ වර්ධනය කරන නෙමෙයි දෙන්නේ වර්ධනය වල දනංග සමෝයයක් වෙනවා. දැන් අපේ නයින් ස්වාමීන් කියන්නේ සත්‍යස් දෝපිපක්ෂ කරන ආයුධයක් කියලා නේ.
ඔව්.
ඒක තමයි පොච්චන් නමස්කාර කියන කොට සෑහීම දුර්මිතා කියන්නේ
මෙහෙම කියන්න වෙනවා. ඒ කියන්නේ මේ අනිත් දේවල් වර්ධනය කරනවා කියලා වෙන දේවල් වර්ධනය කිරීමකුත් නැහැ ඉතින්. ඇත්තටම අපි ජීවිතේ මුහුණ පාන අත්දැකීම් හරහා ඇත්තටම වැඩෙන්නේ මේ බොජ්ජංග ධර්ම හතේ කියලා කියන්න පුළුවන්. ඒක දැන් හිතන්න දැන් අපි ඉස්සරනම් ඔන්න ආනාපාන සතිය වඩනවා. ඒ වඩද්දී මේ බොජ්ජංග ධර්ම හත වැඩෙනවා. අපි අර ඊ කලින් පාර විස්තර කළා වගේ හොඳට අරමුණට හිත දානකොට ඒ ගැන සිහියෙන් ඉන්නකොට නැවත නැවත ඒ අරමුණ විමසනකොට ඔන්න මේ බොජ්ජංග ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. නමුත් අද අපි ප්‍රකාශ කරේ ඊට වඩා ටිකක් වෙනස් දෙයක්. ඒ යම් පමණකට වර්ධනය වුණාට පස්සේ අර අනිශ්චිතව වාසය කිරීමක් උපාදාන වලින් තොරව වාසය කිරීමක් යෝගාවචරය හඳුනාගත්තට පස්සේ යන බොහොම નિરાයාස ගමනක් ගැන තමයි අද ඇත්තටම අපි ප්‍රකාශ කළේ. දෙවෙනි කොටසදී. ඔව්. එතෙන්දී තින් බොජ්ජංග ධර්ම හත වැඩෙනවා. ඒ බොජ්ජංග ධර්ම හත වැඩෙන්නේ අර විශේෂයෙන් අහවල් එක වඩනවා කියලා වර්ධනය වීමක්ම නෙමෙයි. ඒ හිතේ සමබරතාවය නැවත නැවත පවත්වමින් හිත අහුවෙද්දී ආයෙත් නිදහස් කර ගනිමින් හිත බැඳෙද්දී ආයෙත් නිදහස් කර ගනිමින් ඒ යන ගමනේදීම තමයි මේක වැඩෙන්නේ. ඔව්.
ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍ය ජීවිතයේදී බුද්ධංග වර්ධනය බුද්ධංග ධර්ම ඉබේ වර්ධනය වෙනවා මේ පිළිබඳව සතිමත් වෙනවම ඉබේටම කිව්වකින් කියලා මට හිතෙනවා.
ඔව්.
ඒ කියන්නේ උදාහරණයක් ඇටියට අපි දැන් උන බලමු සම්මවිතය සම්මුච්ඡන්දිය.
ඔව්.
දැන් ඉබේ කියනකොට සත්‍තිස් බෝධිපක්ෂික ධර්මයේ විමාසීති පාද පඤ්ඤේන්ද්‍රිය පඤ්ඤා බල අකුසලයේ විද්ධි.
ඔව්.
ඒක පුස්සාමිනු දැන් සාමාන්‍ය ජීවිතයේදී අපි මම මේ උදාහරණයක් විතරයි ධම්මවිචය සම්බුද්ධියේ දැක්කේ.
ඔව්.
අපට වටිනා ධර්මදේශනා හදගෙන ඉන්නකොට සූත්‍ර පිටකේ සහ වෙනත් ධර්මග්‍රන්ථ කියවනකොටම
ඔව්.
අපිට විමර්ශනයක් ඇතිවලා අපි ඒක වඩවඩා ගැඹුරට විමසමින් යනකොට
ඔව්.
වැඩෙනවා
වැඩෙනවා අනිවාර්යෙන් වැඩෙනවා. ඒක ඇත්ත. ඒ කියන්නේ මේ බොජ්ජංග ධර්ම 7 එක භවනා ක්‍රමයක් කියලා තිබේ. දැන් අපි හිතුවොත් මේ බොජ්ජංග ධර්ම 7 වැඩෙන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් හරහා පමණයි මේ කියලා කිව්වොත් ඒකත් වැරදි. සතර සතිපට්ඨාන ධර්මයන් හරහා අනිවාර්යෙන්ම වැඩෙනවා. ඊට අමතරව මේ බොජ්ජංග සංයුත්තේ එහෙම බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. එංගෝ නාවසීවතික භාවනාව වැඩි මහරහා ඊළඟට බ්‍රහ්ම විහාර මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා ඒවා වර්ධනය කිරීම හරහා ඊළඟට ආනාපාන සතිය වැඩි මහරහා ඊළඟට අනිත්‍ය ලක්ෂණයක් දිනු කිරීම දුක්ඛ ලක්ෂණයක් දිනු කිරීම අනාත්ම ලක්ෂණයක් දිනු කිරීම දස සංඥා දිනු කිරීම වගේ විවිධාකාර භාවනා ක්‍රම හරහා මේ බොජ්ජංග ධර්ම හතර වැඩෙනවා. ඊට අමතරව රාණි මෑණියෝ කියෝ වගේ අපි දැන් ධම්ම විචේ ගැන නම් කතා කළේ ධම්මවිචයත් අර විදිහට හොඳට මේ කුසල් අකුසල් ගැන නැවත නැවත විමසා බැලීම, හොඳ නරක ගැන හොඳට විමසලා බැලීම, දේවල් දිහා සූක්ෂමව බැලීම, මෙන්න මේ වගේ කරුණාහරහා මේ ඒ බොජ්ජංග ධර්ම වලට යම්කිසි ආහාරයක් යම්සේ පිටුබලයක් ලැබෙනවා. ඔව්. ඒ
කියන්නේ ඔව්. සමෙන් දෙවියන් සංධිකාරාමයේ ඉන්නකොට නායක ස්වාමීන් වහන්සේ භාවනා සැසෙවි. සංඝ පිළිවන් තමයි ප්‍රධාන වශයෙන් දේශනා කළේ. සිය කාරණා දෙකක් විශේෂයෙන්ම සඳහන් කළා. එකක් තමයි ලෝභයන් සංහාර කරපු ආකාරයට මේ ගුණාංගවලින් ලෝභ දුරු වෙන ප්‍රධාන වශයෙන් කියන්නේ සමාන උත්තම සත්‍යයට පසුන මනස් දෙක අතරේ කියලා කියනවා. සමාන උත්තරයන් තමයි නමති අවස්ථාවේදී
හ්ම්.
දෙවන කාරණා තමයි මේ පඬිතුමා විසින් ස්වාමීන් වහන්සේ සංඝාන්ත දෙකේ ස්වාමීන් වහන්සේගේ මහා බුද්ධාගම සර්වඥ වහන්සේ කියන මයා සම්මගක්ඛාතා භාවිතා බහුවී
කතා.
ඔව්. අයිසයන් වහන්සේ ලක්ෂණේ භගවතා සම්මගක්ඛාතා
භාවිතා බහුවී. ඔව්.
අධිකරම සමනවාදී අධ්‍යක්ෂ කියන්නේ.
ඔව්.
ඒකත් ස්වාමීන් වහන්සේ බුද්ධාගම ඉහිලා ගිහිල්ලා මේ අර පස්සක් සම්බුද්ධියන් දෙට ආවම
ඔව්
අලිත්තන් ස්වාමීන් වහන්සේ හරි ලස්සනට විස්තර කළා මේක පොදු ශරීරය පුරාම පිළිකලයක් විතරයි ආදී දෙපාසික ඉස්සුදුර දක්වා ප්‍රසාදය පස්සක් දී උත්‍රා යනවා
හරි
අනේ ඒක ඇවිත් තමයි රෝග ශරීරය
හරි ඔව්
ඉතින් ස්මාර්ට් එකක් කියනවා නම් පස්සේ තදහස්
වෙනවා ඔව් මම හිතනවා ඒකෙන් දැන් අතරම ඔතෙන්දී දැන් අර රහතන් වහන්සේලාගේ කාරණාව ගැන මතක් කරද්දී එක අතකින් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ඊළඟට කාශ්‍යප මේ මහරහතන් වහන්සේට ඉතින් අර කිව්වා වගේ ඉතින් අර උන්වහන්සේලා වඩලා තිනවා ප්‍රායෝගිකව පුහුණු කරලා තිනවා සාක්ෂාත් කරලා තිනවා ඉතින් අර ඒව නැවත කුළු ගැන්වීමක් හොඳට සිහි කර ගැනීමක් තමයි ඉතින් මේ සිද්ධ වෙන්නේ මොකද අර කායික මේ රෝගී බව නිසා හිතේ යම්කිසි හැකිලීමක් සිද්ධ වෙලා තිබුණා නම් යම්කිසි පිටුපටු පසුබැසීමක් සිද්ධ වෙලා තිබුණා නම් නැවතත් අර මේවා මතක් කළා හිත අවදි කළා ගැනීම තුළින් අර රාණි මෑණියෝ කිව්වා වගේ පස්සද්ධිය වගේ ඒ බොජ්ජංග ධර්මයක් තුල හිත හොඳට නැවතත් ප්‍රාණවත් වෙනකොට කය පිනායාමක්, කය සැහැල්ලු වීමක්, කයේ තිබිච්ච ආතති ගතිය දුරු වීමක් ඒ සියල්ල සිද්ධ වෙනවා. ඒ නිසා මේ හැබැයි ඉතින් මට මෙහෙම දෙයක් එකතු කරන්න හිතෙනවා. මේ කියන්නේ දැන් රහතන් වහන්සේලාට පමණක් නෙමෙයි හැබැයි මේක සීමා වෙන්නේ. යම්සි යෝගාවචරයෙක් වුණත් මේ නිවරදිව විපස්සනා වඩන්න වඩන්න මේ බොජ්ජංග ධර්ම හත පොඩ පොඩ යාගේ හිතේ පැලපදියම් වෙන්න වෙන්න එයා මේව හඳුනා ගන්න එයත් මානසික නිරෝගී බවක් කායික නිරෝගී බවක් අනිවාර්යෙන් අත් දකින්න ඕනේ. ඉතින් මම මේක අදහස් කරන්නේ සියලු දෙනාම 100%ක් නිරෝගී වෙනවා කියලා. නමුත් අර දැන් බුදුරජාන් වහන්සේ සතිපට්ඨානයේ පටන් ගනිද්දිම කියනවානේ දුක්ඛ දෝමනස්සාලං අත්තකමාය, ඊළඟට ශෝක පරිද්දවානම් සමතික්කමාය කියලා එහෙම ප්‍රකාශ කරනවානේ. ඉතින් ඔය කාරණාව තමයි මෙතන මේ සිද්ධ වෙන්නේ. මානසික නිරෝගී බව, මනසේ තිබිච්ච ආතතිය දුරු වී යාම, මනසේ තිබිච්ච ලෙඩ වෙච්ච ගතිය දුරු වී යාම, මනසේ තිබිච්ච හැකිලිච්ච ගතිය, තද වෙච්ච ගතිය, හිර වෙච්ච ගතිය, ආතතිගත ස්වභාවය, මේ සියල්ල දුරු වී යාම තමයි එමනම් මේ බොජ්ජංග වර්ධනය හරහා සිද්ධ වෙන්නේ. මනස ප්‍රබෝධමත් වෙලා, මනස බොහොම විකසිත වෙලා, ඒ වගේමයි මනසේ නිදහස් වෙලා, අරමුණු ග්‍රහණයෙන් නිදහස් වෙලා. ඉතින් මෙතන මේ ඇතිවන මේ මානසික ප්‍රබෝධය, මානසික නිරෝගී බව අනිවාර්යෙන්ම මෙතන යෝගාවචරයට අත්දකින්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ හරහා එයාට යම්සේ සුවයක්, සැහැල්ලුවක්, කායික පවා සැහැල්ලුවක් එයාට දැනෙන්නත් ඕනේ. ඒ නිසා මේක රහතන් වහන්සේලාට පමණක් කරුමු වෙච්ච එකක් නෙමෙයි. ඊට මෙහා විපස්සනා යෝගාවචරයෙකුටත් යම් තාක් දුරට අත්දකින්න පුළුවන් කියලා කියත හැකියි. හොඳයි. හොඳයි. දෙවන සන්නයි.
ඊළඟ පැනේ උදේනිකාට ඉදිරිපත් කරන්න පුළුවන්.
දෙවන සන්නයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම බාහිත දිහා බලාගෙන ඉන්න කොට වෙලාවකට වැළෙනවා. එක දවසක් මම මේ ළඟදි මට තේරුණා දැන් කට්ටියක් එක්ක කතා කර කර ඉන්නකොට හිතේ වචන එතනින් එහාට මුකුත් එන්නේ නැහැ. අර ඒ කතාව එතනින් නවතිනවා. ඊට පස්සේ කතා කරන්න බැහැ. ඒ වගේ අවස්ථාවලට ගොඩක්
දැන් මුණ දෙනවා. හොඳයි. ඔන්න ඕක තමයි වර්ධනය කරන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි දැන් අපි අද කතා කරමු මාතෘකාවට මේක එකතු කර තැහැකි. දැන් අපේ ඇතුලේ කතාව කියන එක තමයි ප්‍රපංච වලට මුල. අපේ ප්‍රපංච හිතේ දුවනවා නම්, හිත විතර්ක බහුල නම්, කියෝනෝ වැඩි නම්, ඒ කියන්නේ අපි තාම විපස්සනාවේ මේ එහාට ගිහිල්ලා නැහැ. විපස්සනාව වර්ධනය වෙන්න වෙන්නම බුදුරජාණන් වහන්සේ කියන්නේ නිප්පපංච රාමෝ හෝති නිප්පපංච රතෝ. මේ පුළුවන් තරම් නිප්පපංච තත්ත්වය, කියන්නේ හිත ප්‍රපංච වලින් තොරව පැවැත්වීමක්, ඇතුලේ කතාව සමනය කරගෙන පැවැත්වීමක් තමයි අපි පුළුවන් තරම් වර්ධනය කරන්න තියෙන්නේ. හිතට පොඩ්ඩක් සංසිඳෙන්න දෙන්න ඕනේ. හිතට විවේක වෙන්න දෙන්න ඕනේ. හිත තැම්පත් වෙන්න දෙන්න ඕනේ. හිත කතාව සම්පූර්ණයෙන් නතර කරන්න ඕනේ. ඉතින් ඔය පැත්ත මතුවෙනවා නම් ඒකට අනුග්‍රහ කරන්න. ඒක කිසිදෙයක් බය වෙන්න කාරණාවක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම හිත, ඒ කියන්නේ අපේ ප්‍රകൃතිය ඕක. මේ කියෝනවා කියන්නේ හිත කියෝනවා කියලා කියන්නේ හිතේ විකෘතිය. දැන් අපිට වෙලා තියෙන්නේ අපි මේ විකෘතිය ප්‍රകൃතිය කරගෙන ඉන්නේ. දැන් අපිට හම්බ වෙන්නේ අපි ධහම ප්‍රගුණ කිරීම හරහා නැවතත් අපි ආයේ හිතේ ප්‍රകൃති தത്വයට යන්නේ, හිතේ ස්වභාවයට යන්නේ, හිතට උරුම වෙච්ච නිදහස් ස්වභාවයට යන්නේ. ඉතින් අපි ඒක බුදුගජාණන් වහන්සේගේ බණ අහලා අපි ඒක ඒ ගැන විශ්වාසය තහවුරු කරගන්න ඕනේ, ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ආ මේකටයි යන්න තියෙන්නේ, මේ මම මේ වැරදි තැනක ඉඳලා තියෙන්නේ, මම මේ අනවශ්‍ය විදිහට හිතට වදයක් දීලා තියෙන්නේ, දැන්නේ මේ හිත නිවැරදි ප්‍රകൃතිය තත්තුනේ කියලා අපි හඳුන ගන්න ඕනේ නිවැරදිද.
එහෙමයි. ඒ තාම්බරණි තවත් අවස්ථාවකදී තේන වචන කියනවා වගේ දැනෙනවා, ඒ වුණාට ඒක
පිට වෙන්නේ
නැහැ.
ඔව් ඒක තමයි. ඒ මනසේ දැන් අපි මෙහෙම කියමුකෝ, දැන් ඔන්න හුඟාක් මනස වික්ෂිප්ත කෙනා ඇතුලේ කතාවට අමතරව කටිනුත් කියවනවා. දැන් සමහරවිට දැකලා ඇති මිනිස්සුත් තනියෙන් කතා කර කර ඉන්නවා. මොකද එච්චරට හිත වික්ෂිප්තයි. හැබැයි ඊට වඩා හිතේ යම්කිසි වික්ෂිප්ත භාවයක් තියෙනවා. හැබැයි කටින් කියවන්නේ නැහැ, හිතින් කියවනවා. ඒ තව මට්ටමක්. තවත් කෙනෙක් ඔන්න හිතේ කතාව අඩු වෙලා දැන් එයාගේ මනසෙත් යම්කිසි සංසිඳීමක් තියෙනවා. හැබැයි තවත් කෙනෙක්ගේ ඔන්න හිතේ නිකන් ලා කතාවක් යනවා ලාවට, හැබැයි හිත සෑහෙන දුරට සංසිඳීමක් භුක්ති විඳිනවා. තවත් කෙනෙක්ගේ හිතේ කතාවක් ඇත්තේම නැහැ, හිත පූර්ණ තැම්පත් වීමක්, හිත සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වීමක් අත්දකිනවා. ඒ නිසා ඔය එක එක මට්ටම්. ඒ නිසා අපිට අපේ ජීවිතේත් එක එක දිනවලදී ඔය මට්ටම් අත්දකින්න පුළුවන් වෙයි. සමහරවිට අද සෑහෙන හිත තැම්පත්. හෙට ආයෙත් ඔන්න හිත වික්ෂිප්තයි. හිත ඔන්න ආයෙත් අනිද්දා ආයෙත් ඔන්න තැම්පත්. ඔන්න වගේ ඉතින් මේ වගේ අඩු වැඩි වීම සිද්ධ වෙනවා.
එහෙමයි.
ඔව්.
ගොඩක් පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ පැනය බන්දු ජීව ධර්ම තිලක මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. ඔව්.
අද ධර්ම දේශනාව නම් මට බොහෝම වැදගත් වුණා, බොහෝම පැහැදිලි වුණා. මේ කල යුත්තේ මොකක්ද කියන එක.
ඔව්.
එතකොට මට මෙහෙම දෙයක් නිකන් දැනෙනවා. දැන් සතිය කියන එක බොහෝම, ඒ කියන්නේ නිතරම ඒක තියෙනවා. සතිය නිසා තමයි ඒ සෑම ස්වභාවයක්ම අපිට හඳුනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ අනිශ්චිතව කිසිවක් උපාදානය නොකර එහෙම ඉන්න ස්වභාවයේ ඉන්නේ. නමුත් අපි දැන් මේ එක එක බොජ්ජංග ධර්ම මට නම් වැටහෙන්නේ මේ ටික ඔක්කොම නිකන් එකට තමයි වර්ධනය වෙන්නේ. එක එක වෙන් කරලා බලන්න ගියොත් ඒකත් නිකන්
අපහසුයි. මම පිළිගන්නවා, මම මහත්ය කියන එක පිළිගන්නවා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ අපිට අර ඒක කියලා දෙන්න, මේවා තියෙන ඒ අනුපිළිවෙල ප්‍රතිපදාව නැත්නම් ඒ අනුපිළිවෙල ගතිය අපිට කියලා දෙනවා. ඉතින් මේක හැබැයි බොහොම සූක්ෂමව සිද්ධ වෙනවා. දැන් අපි අරමුණකට හිත දාලා ඒක හොඳට විග්‍රහ කරලා බලන්න ඔය හතම එතන තියෙනවා. ඒක හතේම යම් යම් මට්ටම් වලින් යම් යම් ප්‍රමාණ වලින් සිද්ධ වෙනවා. ඊට පස්සේ දැන් ඔය අද අපි කතා කරපු මට්ටමේදී කිසිම අරමුණක් ග්‍රහණය නොකර උපාදාන නොකර අනිශ්චිතව වාසය කරමින් යද්දී ඉතින් ඔය හතේ එක එක මට්ටම් වලින් තියෙනවා. ඒ නිසා එක පැත්තකින් කියන්න තියෙන්නේ මේ හතම සමසමව නන් නෙමෙයි. දැන් හිතන්න ඒ
කියන්නේ වෙනස්කම් පොඩි පොඩි
වෙනස්කම් තියෙනවා. ඒක තමයි. දැන් ඒ කියන්නේ අපේ මේවැය තියෙන උච්චාවච භාවයන් අඩු වැඩි වීම ඕන්නම් ඉතින් පොඩ්ඩක් හිත දෙන විමසල්ලිමත් වෙලා දැනගන්න පුළුවන්. හැබැයි ඉතින් එතනින් අදහස් වෙන්නේ නැහැ. දැන් හිතන්න මෙහෙම සතිය තියෙන්නෝනේ 50%, අරක තියෙන්නෝ ධම්මවිචේ 50%, විරිය 50%, ප්‍රීතිය 50%, ඔය විදිහට ඔක්කොම 50 50 50 සමානව තියෙනවා කියන එක නෙමෙයි මෙතන සමබරතාවය කියලා කියන්නේ.
ඒ කියන්නේ මොනවා හරි තියෙන එකක් මතුවීමක් આવොත් ඒ මතුවීම සතියට
අහුවෙනවා. අන්න හරි. සතියෙන් පෙන්ලා දෙනවා මේගොල්ලන්ගේ, කියන්නේ හිතේ තියෙන්න ඕන සමබරතාවය සතියෙන් පෙන්ලා දෙනවා. එතකොට සතියෙන් තමයි තීරණේ ගන්න ඕනේ. එහෙනම් මෙන් මෙතෙන්දී නම් පොඩ්ඩක් නිකන් හිත පොඩ්ඩක් ඔන්න අසමබර වෙන්න ගත්තා. හිත පොඩ්ඩක් ආයේ කනස්සල්ලකට ගියා, නැත්නම් හිත ආයේ පොඩ්ඩක් නොසන්සුන් භාවයකට ගියා කියලා අන්න සතියෙන් පෙන්ලා දෙනවා. එතකොට අන්න අපි නුවණින් තේරුම් ගන්නවා, අන්න මෙන්න මේ කට්ටියට තමයි පොඩ්ඩක් මම දැන් අනුග්‍රහ කරන්න ඕනේ, නැත්නම් මේ කට්ටියට තමයි පොඩ්ඩක් අනුග්‍රහ කරන්න ඕනේ කියලා. ඒක ඉතින් ඇත්තටම ඉබේ සිද්ධ වෙනවා. මේක අර දැන් අර උගන්වීම සඳහා බුදුරජාණන් වහන්සේ මේක කියලා දෙනවා. හැබැයි ඉතින් අර යෝගාවචරයකට ඕක ප්‍රායෝගිකව සිද්ධ වෙනවා ඉතින්.
ඔව් එහෙම. ඒක නිරගෙන විශේෂයෙන් මේක කරන්න ඕන කියලා එහෙම එකක් නෑ.
අර
ඒකට අනුග්‍රහ කරලා ඒ ස්වභාවයෙන්ම ඉන්න එකම තමයි කරන්න
තියෙන්නේ.
දැන් ටික වර්ධනය වීමක් ඊට පස්සේ
වෙන්නේ. ඔව් ඔව් ඔව්.
හරි. බොහොම පැහැදිලිස්.
හොඳයි.
අතකට උපවාසය අර මේ මුලදී කිව්වනේ පොටස් දෙකක් තියෙනවා කියලා.
ඔව්.
ඔව් අර එතකොට මම ඒ විදිහට ඒක නම් මට එහෙම දැනුවත් වෙලා නැහැ.
පොටස් දෙකක් කියලා මම කිව්ව කොයි එක ගැනද මහත්තයා කියන්නේ?
අර මුලදී බොජ්ජංග ධර්ම වල එකක් සිත සහල් කරන්න, අනිත් එක සිතට අපිට
මේ
උද්‍යෝගය ඇති කරන.
ඔව්.
එහෙම පොටස් දෙකක් තියෙනවා
කියලා. ඔව් ඔව් ඔව්.
එතකොට කවුරු වගේ ඒක එහෙම මාර්ගයේ වඩන වන්නුනේ ඒක. එතකොට ඒ අය ඒක වෙන් කරගන්නේ කොහොමද එතනදී?
ඒක තමයි. දැන් ඔතන ඒ කියන්නේ මේ අග්ගි සූත්‍රය බොජ්ජංග සංයුත්තේ බුදුරජාණන් වහන්සේ ඔය කණ්ඩායම් දෙක ගැනයි විස්තර කරන්නේ. ඒ කියන්නේ දැන් හිතේ හිතේ ක්‍රියාශීලී ගතිය වැඩි කරන, හිතේ ප්‍රඥා පැත්ත වැඩි කරන, විමසා බැලීම වැඩි කරන එක ගෲප් එකක් ඉන්නවා. එක කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමට තමයි ධම්මවිචේ විරිය පීති කියන කොටස් මේ බොජ්ජංග තුනයි තියෙන්නේ. අනිත් කණ්ඩායම තමයි හිත තැම්පත් කරන, සමාධිමත් කරන, සහැල්ලු කරන, සහනශීලී කරන තව කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා කියන්නේ. ඉතින් එතකොට මේ කණ්ඩායම් දෙකේ එක්තරා අන්දමක සමබර වීමක් තියෙනවා. එතකොට තමයි මේ වැඩේ ගන්නට සාක් මේ නිවරදිව සිද්ධ වෙන්නේ. ඒ සමබරතාවයේ පෙන්නලා දෙන්නේ සතියේ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා සතිය කියන එක නම් මහණෙනි මම සියලු අවස්ථාන් වලදී තිබිය යුතුයි කියලා කියනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා අපේ හිත ගැන විමසා බැලීමක් සතියෙන් පෙන්වා දීමක් කරනවා. හිතේ තත්ත්වය කොහොමද? හිතේ නිරෝගී බව කොහොමද? හිත ඇවිස්සලාද නැත්නම් හිත මලානික වෙලාද? කම්මැලි වෙලාද කියලා අන්න මේ සතියෙන් පෙන්ලා දෙනවා. ඒ අනුව අර ගෲප් එකට අර කණ්ඩායමට අපි පොඩි උත්තේජනයක් දෙන්න ඕනේ. අඩු කණ්ඩායම පොඩ්ඩක් කූද්දලා ගන්න ඕනේ.
මට ඒක නේ නම් සතිය තුළින් මට අර මොකක්ද මගේ ඉස්මතු වෙන්නේ කියන එක තේරෙනවා. නමුත් ඒක බාධාවක් නෑ.
ඔව්.
ඒ කියන්නේ ඒකට මම කරගෙන යන නමුත් ඔය කලින් කියපු ප්‍රම දෙකට මම වැටිලා එහෙම මේ වෙන එක වැටෙනවා ඇති.
වැටෙනවා ඇති. ඒක නම්
සතිය හරහා මට කල යුත්තේ මොකක්ද
කියන එක ඒකට ඇත්තම ඔව් සතිය හරහා කල යුත්තේ මොකක්ද කියන එක පෙන්ලා දෙනකොට මේ දේ තමයි ඇත්තම ඇතුලේ සිද්ධ වෙන්නේ. කියන අපි නොදැනුවත්ව මේ දේ කරලා තිනවා. අර බුදුරජාන් වහන්සේ බොහොම පිරිසුදුව ඒක මතු කරලා පෙන්නවා.
මොකද අපිට උගන්වන්න අවශ්‍ය නිසා ඒක වෙන් කරලා
පෙන්නවා. අන්න හරි. මේක කියන්නේ සතියෙන් ඔය දේ ඉබේටම වගේ කෙරෙනවා. බුදුරජාන් වහන්සේ ඒක ලස්සනට මතු කරලා පෙන්ලා දීලා තියෙනවා.
හරි. බොහොම
දැන්. හරි. හරි. සරණයි. හරි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මගේ ප්‍රශ්නය මගේ පාවකට අදාළ ප්‍රශ්නයක්. වහන්සේගේ මට ඇත්තටම හරියටම 100%ක් විශ්වාස නැහැ මේක වැදගත් ප්‍රශ්නයක්ද නැත්නම් අනවශ්‍ය ප්‍රශ්නයක්ද කියලා. හැමරන් වහන්සේගෙන් සමාවාය දිනවා. නමුත් මේ මම භාවනාව ප්‍රගුණ කරනකොට මට දැනෙන දෙයක් තමයි අර ඔබ වහන්සේ විස්තර කරපු විදිහට මනසේ හුඟක් සමතුලිත භාවයක් ඇති වෙන අවස්ථා, හුඟක් ප්‍රකට වෙන අවස්ථා, ඒ වගේම අර සමුන්ගේ එක දේවල් විමර්ශනය කරන්න පුළුවන් ගතිය, ඒ හැම දෙයක්ම සමතුලිත වෙලා හුඟක් අවදිමත් මනසකුත් සමාධිමත් මනසකුත් එකවර තියෙන්න පුළුවන් අවස්ථා ඇති වෙනවා. එතකොට එතන ඉන්න හුඟක් මම කැමති, මොකද මං ගැන හුඟක් හොයාගන්න පුළුවන් තැනක් තමයි එතන. ඉතින් ඒක මට ඒක මගේ ප්‍රශ්නය තමයි. දැන් මේක මේ ධ්‍යාන මට්ටමක්ද? එහෙම නැත්නම් දැන් මම මේ දවස්වල මූලපරියාය සූත්‍ර අහනවා. ලොකු හාමුදුරුවෝ රෙකෝඩ් කරලා තියෙන අර කොටස් 52කින් සමන්විත ඒකේ ලොකු හාමුදුරුවෝ විස්තර කරනවා. දැන් නිවන කියන එකත් අපිට පොඩි පොඩි වෙලාවල් වල එක එක විදිහට දැනෙනවා. ඒක මුලින්ම සේක පුද්ගලයකට ඒක පොඩි දෙයක් විදිහට දැනෙනවා. ඉතාම සුළු වෙලාවක් තියෙන සමහර වෙලාවට ඒක පදාසියක් වගේ දැනෙනවා. ඊට පස්සේ තවත් ටිකක් තියුණු කරගෙන යනකොට ඒක තමුන්ගේ භුක්තියට සින්න වෙන දෙයක් බවට පත් වෙනවා. නමුත් දැන් අර මට හිතුණා මේක වුණා හරි ඥාන මට්ටමක ඉන්න ගතියක්ද නැත්නම් මේක නිවනේ කොටසක්ද, ඒ දෙක වෙන්කර අඳුරගන්න එක වැදගත්ද කියන එක තමන්ගේ ප්‍රතිපදාව ඉස්සරහට ගෙන්න.
ඔව්, ඇත්තට මේක වැදගත් කියලා කියන්න පුළුවන්. ඒක ලොකු වෙනසක් තියෙනවා ඇත්තටම. දැන් ඒ කියන්නේ ධානවලදී තියෙන එක ප්‍රධාන ලක්ෂණයක් තමයි හිත ඒ අරමුණ බවට පත් වීම. දැන් අපි ඉස්සරහින් තියාගත්ත අරමුණක් තියෙනවා. අපි තුමු ආනාපාන සතිය හරහා නම් යාගියේ ඔන්න ආනාපාන සතිය හරහා මතුවෙච්ච නිමිත්තක් තියෙනවා. අපි කියතෝ ආලෝක ස්වභාවයක් කියලා. ඉතින් අන්නේ ආලෝක ස්වභාවය තමයි ආ ඔන්න ඒ කොටසදී අරමුණ කරගන්නේ. ඒක දිහා හොඳට බලාගෙන ඉඳද්දි ඔන්න අපිටම ඒක තුලට යා නිමග්න වෙනවා. ඒක තුලට ඇදීගෙන යනවා. ඒ තුලට බැස ගන්නවා. ඉතින් ඔතෙන්දී අපි කියන ඔන්න හිත අර්පණාවටපත් වෙනවා. ඔන්න හිත ධානයකට වැදුනා. ඉතින් එතෙන්දී දැන් අරමුණ තුලට බැස ගැනීමක්, අරමුණ තුලට රිංගා ගැනීමක් තමයි එතෙන්දී සිද්ධ වෙන්නේ. අරමුණත් එක්ක ඒකාත්මීය වීම. නමුත් විපස්සනාවේදී ඔයිට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ පැත්ත තියෙන්නේ. විපස්සනා දැන් අදා අපි කතා කළේ සතිපට්ඨානෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදිති. ලෝකේ කිසිම දෙයක් උපාදාන කරන්නේ නැහැ. කිසිම අරමුණක් ඇසුරු කරන්නේ නැතුව වාසය කිරීමක් තමයි එතෙන්දී යෝගාචරික ඉගෙන ගන්න. ඉතින් එතකොට මේ දෙකේ සම්පූර්ණ පරස්පර විරෝධී බවක් තියෙනවනේ.
එහෙමයි.
එතකොට අපි එහෙමනම් බලන්න ඕනේ විපස්සනාවකදී කොහොමද මේ අරමුණකින් ඈත් වී කටයුතු කරන්නේ. රූප තියෙනවා හැබැයි රූපෙට බැහැගෙන නැහැ. සද්ද තියෙනවා සද්දෙට බැහැගෙන නැහැ. ගඳ සුවඳ තියෙනවා ගඳ සුවඳට බැහැගෙන නැහැ. රස තියෙනවා රසට බැහැගෙන නැහැ. ස්පර්ශයනුත් තියෙනවා අපි සක්මනක ඇවිදිනවා. හැබැයි ඒ ඇවිදින ඒ දැනෙන ස්පර්ශයට හිත ගිහිල්ලා බැහැගෙන ඒක අස්සේ ගිහිල්ලා ත්‍රිංගගෙනත් නැහැ. හිතරත් ඕනනම් සමහර ලාවට සිතුවිලිත් ඒවි. හැබැයි ඒවා නිකන් අර බෑග්ග්‍රවුන්ඩ් එකේ වගේ තියෙනවා. ඒකටත් බැහැගෙන නැහැ. ඉතින් හිත තියෙනවා නිකන් මැද්දේ වගේ. ඉතින් ඔන්න ඔය අපි ඔකට කියන්නේ සතිමත් බව හරහා ලැබෙන නිකං ക്ഷേම භූමියක්. සතිය වර්ධනය හරහා, විපස්සනා වර්ධනය හරහා, ප්‍රඥා වර්ධනය හරහා හිත නිකංපත් වෙන ඒ අර බුදුහාඳුර කියන්නේ දීපං කෛරාත මේධාවි යං ඕඝෝ නාභි කීරති. මේ කෙලෙස් සැඩ පහරට අහු වෙන්නේ නැති යම්සි ද්වීපයක් දිවයින කන්න යෝගාවචරයක් හදා ගන්න. ඔන්න ඔය දිවයින අපි හඳුන ගන්න ඕනේ. අපේ විපස්සනා වැඩිම හරහා මෙන්න මේ తত্ত্বය ඒ යෝගාචරය හඳුන ගන්න ඕනේ. මෙන්න මෙහෙම හිතේ හැකියාවක් තියෙනවා. රූප තිබුණාට රූපායක ගෙහිලා පැටලෙන්නේ නැහැ. හිත ඉන්නවා නිකන් තමන් එක්ක වගේ. සද්ද තිබුණාට සද්ද ඇහුණාට ඒවත් එක ගෙහිලා පැටලෙන්නේ නැහැ. ගඳ සුවඳ රස ස්පර්ශ සිතුවිලි ඒවත් තිබුණාට එකක් එක්කවත් පැටලෙන්නේ නැහැ. හිතට දැන් ස්වාධීනත්වයක් මතුවලා තියෙනවා. ඔන්න ඒ ස්වාධීනත්වය. ඔන්න ඒ නිදහස තමයි වර්ධනය කළ ගන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් ඔය ඒ උපවහන්සේ විස්තර කරපු ඒ භූමිය ඇත්තටම මට හුඟක් අත්දකින්න ලැබෙන්නේ පර්යංකේදී. ඒ කියන්නේ පර්යංකේදී සෑහෙන්න මනස තැම්පත් කර නිසා හුඟක් ඒ අරමුණේ නිමග්න වෙන ගතියට ගියාට පස්සේ මම හිතලම ඒ නිමග්න වෙන ගතියෙන් එළියට එන්න පුළුවන් ගතියකුත් තියෙනවා.
ඔව්.
ඒ කියන්නේ මට අවශ්‍ය නම් මට නිමග්න වෙලා ඉන්න පුළුවන්. අවශ්‍ය නම් මට ඒක එළියට ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියලා බලන්න පුළුවන් නේද? තෝරා ගන්න පුළුවන් හැකියාවක්
තියෙනවා. ඔව්. දැන් මේ නිමග්න වෙලා ඉන්න එක පුළුවන් තරම් අඩු කරන්න. ඔව්. මොකද දැන් අපි නිමග්න වෙලා ඉන්නවා කියන එක නෙමෙයි හිතට පුරුදු කරන්න තියෙන්නේ. නිමග්න නොවි සිටීමක් තමයි පුරුදු කරන්න තියෙන්නේ. දැන් ඒකයි අර විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග්ග පරිණාමින්. මේ ඔක්කොම වචන වලින් කියන්නේ හිතට පුළුවන් තරම් දැන් තනිව වාසය කරන්න ඉඩ දෙන්න. මොකක්වත් ඇසුරේ නෙමෙයි වාසය කරන්නේ. ඒ එන ඕනම දෙයක් ගැන විරාගීව බලන්න ඉඩ දෙන්න. ඊළඟට එන ඕන දෙයක් අතහරින්න පුරුදු කරන්න. ඊට පස්සේ නිරෝධයක් ඇසුරු කරන්න පුරුදු කරන්න. එතකොට මේක තමයි බුදුහාඳුරෝ පෙන්න නිවන් ප්‍රතිපදාව. අර වෙනම සමත ප්‍රතිපදා තියෙනවා. ඒ තුලින් යම්කිසි කායික සුවයක්, මානසික සුවයක් අත්දකින්න පුළුවන්. නමුත් එතන බුදුහාඳුරෝ කියන මේ මොකක්ද ඒකට කියන්නේ කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ. දැන් මෙතන මෙබඳු ප්‍රතිපදාවකදී ඔන්න කෙලස් කපාගෙන ආශ්‍රවයන්ච වේගෙන එතන කෙලස් හඳුනාගෙන හිත ඔයින්න කොහේ හරි ගිහිලා අල්ලුවොත් ඒක අල්ලගත් එක පෙන්නගෙන ආයෙත් හිත නිදහස් කරගෙන අන්න එහෙම වඩන ප්‍රායෝගික ප්‍රතිපදාවක් තියෙනවා.
එහමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම ඒ තියෙන ඒ තීක්ෂණ අර සියුම් ගතිය ඇත්තටම එදිනදා ජීවිතේදී නම් මට නැහැ. කෙලස් එනකොට කෙලස් එන බව දැන ගන්නවා. නමුත් ඒ කෙලස් අර ගොඩක් වෙලාවට රළු කෙලස් තමයි අඳුරගන්නේ. ඊට වඩා හුඟක් සියුම් කෙලස් අඳුරගන්නේ ඊට වඩා එදිනදා ජීවිතයේදී සියුම් සත්‍යයක් තියුණු කරගන්න ඕනාවක් තියෙන බව මට තේරෙනවා.
ඔව් ඒක තමයි. මේක ටික ටික වඩන්න. මේක හැමෝම ඉතින් අපි කවුරුවත් එක පාර්ටම සර්ව සම්පූර්ණ වෙන්නේ නැහනේ. ඉතින් අපිට ඔන්න බරපතල කෙලෙස් ඔන්න අහු වෙනවා. ඒතර අහු වුණාම නැත්නම් මේක තේරුණාම ඒකට අඩුතනමින් මේ වහලෙක් නොවි ඉන්නවා. ඊට පස්සේ ඔන්න බරපතල කෙලෙස් වලට අමතරව තව ටිකක් ඊටත් වඩා ටිකක් සියුම් කෙලෙසුත් ඔන්න අහුවෙන්න ගන්නවා. ඊට පස්සේ ඒකටත් ඔන්න වහල් නොවි ඉන්නවා. ඉතින් ඒ වගේ පොඩ පොඩ ඉතින් හිතේ සතිය දිනු වෙන්න දිනු වෙන්න හිතේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න අර සියුම් සියුම් කෙලස් පවා පේන්න තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙවි. දිගට කරගෙන යන්න තමයි තියෙන්නේ.
එහමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින් වහන්සේක තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ පතිරගේ ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේගේ නිබ්බේධික පරිහාර සූත්‍රය මම මේ දවස්වල අහුවා. ඒකෙදි සඳහන් කරනවා රූප සංඥා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ගැන. එතන ධම්ම සංඥාව කියන එක පොඩ්ඩක් කරුණාවෙන් අනුකම්පාවෙන් පැහැදිලි කරලා දෙන්න කියලා.
දැන් අපිට මෙහෙම කියත හැකි දැන් ඇහෙන් බලපු රූප තියෙනවා. ඒ රූප අපිටම S2 වහගත්තහමත් ඔන්න අපිට හිතින් මවා ගන්න පුළුවන් මතක් කර ගන්න පුළුවන් ඒකට රූප සංඥා කියලා කියනවා. ඒ වගේ ඔන්න සද්ද සංඥා පුළුවන් ගන්ධ සංඥා රස සංඥා මේ කයින් ලැබෙන ස්පර්ශයන් සම්බන්ධව යම්කිසි අත්දැකීමක් ඔන්න හඳුනා ගන්න පුළුවන්. දැන් ඊට අමතරව දැන් මේ ඔය පංචකාමයට අමතරව තියෙන අනිත් ඕ සියල්ලම ධම්ම සංඥා ගණයට දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා එහෙන් බලන රූප පවණක් නෙමෙයි හිතට ඕනනම් වෙන දේවල් මනක් කල්පිත ඕනනම් හදා ගන්න පුළුවන්. ඒ හැබැයි ඇහිම් පේන්නේවත් නැහැ. නේද? ඒක හදා ගන්න පුළුවන් නේ. දැන් අපි හිතමු ඕන වාක් හරි දෙයක් ගැන අපි මනක් කල්පිතව හිතින් හදනවා. ඒක හැබැයි අපි ඇහෙන් දැකපු සංඥාවක් නෙමෙයි. ඒක යම්කිසි රූපාකාරයක් තියෙන්නත් පුළුවන් ඉතින්. ඉතින් අන්නේ වගේ දැන් ඇත්තටම මනස කියවහම බොහොම පුළුල් ක්ෂේත්‍රයක්. ඒකට අර අපි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගත්ත අරමුණු වල ඒ අරමුණු හරහා උකහාගත් සංඥා පමණක් නෙමෙයි ඊට පරිබාහිරව තියෙන සියලුම සංඥා ධම්ම සංඥා කියන කොටසට දාන්න පුළුවන්. ඒ
කියන්නේ දැන් අපි එහෙන් කලින් ඒ ගන්න ඒවා එතකොට ඒව අපි සිතින් මෙනෙහි කරනකොට ඒක රූප
සංඥාවක් නෙමෙයි ඒක ධම්ම සංඥාවක්. අනේ එහෙම්ම කියන්නත් බෑ. දැන් හිතන්න ඒකයි මං කිව්වේ මුලින්ම හිතන්න දැන් ඔන්න අපේ නිකන් මම මේ සරල රළු උපමාවක් දෙන්න හිතන්න අපේ ඉස්සරහවන්න අපේ දරුවෙක් ඉන්නවා. ඊට දැන් ඒ දරුවා දිහා එයාගේ හැඩහුරුකම් උස පාට ඒ ඔක්කොම අපිට දැන් පේනවා. ඊට පස්සේ දැන් ඔන්න අපි S2 වහගන්නවා. S2 වහගත්තට පස්සේ දැන් ඒ දරුවගේ යම් ඡායාවක් අපේ හිතේ මවා ගන්න පුළුවන්නේ. ඒකට අපි කියන්නේ තාමත් රූප සංඥාවක් කියලා තමයි. ඒක රූප සංඥාවක්. අපි දැකපු රූපයේ සංඥාවක්. හැබැයි ඒ ඔක්කොම ටික කලවම් කරගෙන ඕනනම් අලුත් එකක් හදාගන්නත් පුළුවන් හිතටම. ඉතින් ඕක එකතෙන් හරි අමාරුයි. ඉතින් අපිට ඒ කියන්නේ හරියට මෙන්න මේක අහවල් එකේ කියලා විස්තර කරගන්න. කෙසේ නමුත් ඉතින් ඔක්කොම ඉතින් පොදුවේ කියනවා නම් ඔය ඔක්කොම සංඥාම තමයි.
මනසට
ධම්ම කරුණක් අරමුණු නෑ. ඔය ධර්ම කරුණු කියන එක දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ කෝ පටලව ගන්නත් එපා. හැබැයි මෙතන ධම්ම සංඥා කියන එකට අපිට ඉංග්‍රීසියෙන් කියන්න තියෙන්නේ mental objects කියලා නැත්නම් phenomena කියලා. ඒ කියන්නේ අපි කියන්නේ නැතුව මේ ධර්මය කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ටීචින් එක නෙමෙයි මේ කතා කරන්නේ. හිතට එන අරමුණු කියන එකට තමයි ධම්ම කියලා කියන්නේ. ඒ හිතට එන අරමුණු අනුසාරයෙන් ගත්ත යම් සංඥාවක්. හොඳයි හොඳයි. හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ පැනය අයෝමිට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ඔව්
කියලා. මට කෙටි ප්‍රශ්න තුනක් තියෙනවා. දෙකක් ආනාපාන සති භාවනාව සම්බන්ධයෙන් ධර්ම කරුණු. තුන්වෙනි එක කමඨහනක් සම්බන්ධව. පළවෙනි ප්‍රශ්න තමයි ස්වාමීන් වහන්ස, දැන් භාවනා කරගෙන යනකොට ආස්වාස ප්‍රාස්වාස නැති වෙන අවස්ථාව ගැන මං සාමාන්‍යයෙන් සූත්‍රවල අහලා තියෙන්නේ මේ හුස්ම දැනෙනවා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය දැනෙනවා කියන්නේ මැද තමයි දකින්නේ කියලා. එතකොට හුස්ම ආශ්වාස ප්‍රශ්වාසය නොදකින වෙලාවේදී කොහොමද මුල අග බලන්නේ තමන්ට ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන්නේ නැත්තම්?
එහෙම බලන්න බෑ. ඉතින් ඇත්තටම දැන් ඔකේ පියවර මාරු කරගෙන තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ අනුපූර්ව ප්‍රතිපදාවක් නෙපෙන්නන්නේ. දැන් ඔන්න මුලින් මේ අලාදී ආස්වාසය මේ අලාදී ප්‍රසවාසයක් කියලා දැනගන්නවා. මේකදී ඔය කිව්වා වගේ ටිකක් මැද ගොරෝසු හරියක් තමයි අහුවෙන්නේ. ඊට පස්සේ ඔන්න තව ටිකක් සියුම්ම මේ දිහා බලනවා. එතකොට ඔන්න මේක තේරෙනවා මේ වෙලාවේදී මේක ටිකක් දිගයි, මේ වෙලාවේදී නම් කෙටි, මේ ඇවිල්ලා හිතන්න මේක උණුසුම්, මේක සිසිල්, මේක මේනාස්පුඩුවෙන් යනවා, මේක මේනාස්පුඩුවෙන් යනවා කියලා ඔන්න යම්කසේ සියුම් විස්තර ටිකක් පේරෙන්න ගන්නවා. දීගං වාස සන්තෝ, රසං වාස සන්තෝ, එයාදී වශයෙන් පෙන්නන්නේ ඒ මට්ටම. ඊට පස්සේ තව උනන්දු කරනවා මුලැමැදාග බලන්න. දැන් එතකොට අර විස්තර වර්ධනය වීමක් තමයි දැන් මේ කතා කරන්නේ. මුලදී නිකාං හොය ආස්වාසය ප්‍රසවාසයක් වශයෙන් විතරක් දැනගත්තා. ඊට පස්සේ තව පොඩ්ඩක් විස්තර දැනගන්න උනන්දු කරා. දැන් ඔන්න තව සතිය වර්ධනය වුණා, සම්පජඤ්ඤේ වර්ධනය වුණා. ඒතර ඔන්න තව විස්තර පේනවා. මේක දිගයි, මේක කෙටි, මේක උණුසුම්, මේක සිසිල් කියලා ඔන්න විස්තර පේනවා. අන්න දැන් තවත් විස්තර බලන්න උගන්නනවා. දැන් ටික මුල ප්‍රධාය බල ස්වභාවය බලන්න. අන්න ඒ මුල බලන්න ගිහාම අන්න තේරෙනවා ඊටාම සියුම්ම මේක පටන් ගන්නවා. දැන් ඔන්න මැද හරියට ආවා. ඔන්න දැන් තමයි අග හරිය යන්නේ. ඔන්න දැන් පොඩි නිකන් හිඩසක් වගේ තියෙනවා. දැන් ඔන්න ප්‍රාශ්වාසයේ මුල හරියක් දකින්න. ඔන්න දැන් ඒකේ මැද හරියක් දකින්න. දැන් ඔන්න අග හරියක් දකින්න. දැන් ඔන්න ආයෙ හිඩසක් තියෙනවා. ඔන්න දැන් ආයෙ ඊළඟ ආශ්වාසයේ මුල හරියක් දකින්න. කියලා ඔන්න මුළු චක්‍රේම බලන්න ඔන්න දැන් මේ යෝගාචරය උත්සාහන්ත වෙනවා. දැන් එහෙම බලබලා ඉන්නකොට ඕක තැම්පත් වෙන්න ගන්නවා. දැන් ඕක සියුම් වෙන්න ගන්නවා. ඉතින් එතකොට ඔන්න අහුවෙන්නේ නැහැ දැන්. දැන් ඕකේ මුලැමැදාග අහුවෙන්නේ නැහැ. ඒ තියා මේ තියෙන්නේ ආස්වාසයේද ප්‍රස්වාසයේද කියලාවත් හිතා ගන්න බැරි තරමට මේක සියුම් වෙනවා. ඉතින් එතකොට අපිට මේකේ මුලැමැදාගක් බලන්න බෑ. ඒ තියා ආස්වාස ප්‍රස්වාසය කියන නම්වත් දෙන්න බෑ. හැබැයි කුමක්දෝ සංඥාවක් තියෙනවා. කුමක්දෝ යම්කිසි දැනීමක් තියෙනවා. ඒ දැනීම මට්ටමට යන්න තියෙන්නේ. ඉතින් එතෙන්දී ආයි අපි මුල බැලදාග බලන්න උත්සාහත් වෙලා වැඩක් නැහැ. ඒක තැම්පත් වෙන්න මිට දෙන්න ඕනේ. තව සියුම් වෙන්න මිට දෙන්න ඕනේ. ඒක තමයි බුදුහාඳුරු කියන්නේ පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති කියලා.
ඉතින් ස්වාමීන් වහන්සේ මගේ දෙවෙනි ප්‍රශ්නේ මුල ආස්වාස්සේ මුල දකින්න නැතුව අග දකින්න පුළුවන්ද?
ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔතන අපි මුල බලන්න උත්සාහවත් වුණාට සමහරවිට අපිට මුල පේන්නේ නැතිව අග පේන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මුල ඊටාම සියුම්. ඒ කියන්නේ ඔක ප්‍රායෝගිකවනේ අපි බලන්නේ. අපි ඇත්ත වශයෙන් නම් තියරිටිකලි කතා කරනවා නම් සිද්ධාන්තමේ වශයෙන් කතා කරනවා නම් ඔගේ මුලැමැදාග තියෙනවා. හැබැයි ඉතින් අපි ඔක බලන්න ගියාම සමහරවිට අර මුල තියෙන බොහොම සියුම් ගතිය නිසා අපිට ඒක ඒ තරම් ප්‍රකට වෙන්නේ නැහැ. අපි ඔන්න මගක් හරියට ඇවිල්ලා තමයි ඔක ප්‍රකට වෙන්න ගන්න. එතකොට තේරෙනවා මේ මැද හරි ඉන්නේ කියලා. හැබැයි ඊට පස්සේ අග ටික යන්නම් ඔන්න අහුවෙනවා. ඉතින් ඒ වගේ මේවැයේ අඩු වැඩි වීම ප්‍රායෝගිකව මේ භාවනාව වඩද්දි සිද්ධ වෙන්න පුළුවන්.
මගේ අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, පහුගිය අවුරුදු 3 විතර කාලේ භාවනා කරනකොට මේ හෘද ස්පන්දනය හරි පල්ස් හරි මේ ගොඩක් තේරෙන පටන් ගන්නවා. ඒ ආශ්‍රිතව ඒ කියන්නේ මසල්ස් එහෙම මූව් වෙනවා. ඊළඟට ඔය පල්සස් මේ ප්‍රොජෙක්ට් වෙනවා මේ කනට. ඉතින් ඒ වයිබ්‍රේෂන් එක ස්වාමීන් වහන්සේ ටිකක් අමාරුයි. ඒ කියන්නේ ටිකක් රුදින ගතියකුත් තේරෙනවා. ඒ සම්බන්ධයෙන්
මොකක් නිසා මේ වංශ
කරන්න පුළුවන්
මම කමඨහනක් ඇත්තම බලාපොරොත්තු වෙන්නේ. ඕන නැකනේ. ඒක හැබැයි වැරද්දක් නම් නෙමෙයි. يعني අපිට මේ කය පවත්වනවා කියන්නේ මෙතින් පීඩාකාරී දෙයක්. ඉතින් කයේ මේ ভাইබ්‍රේෂන්ස් දැනනවා කියන එක දුකක්. ඉතින් ඒ දුක අපි හඳුනා ගන්නවා නම් එතකොට අපිට මේ ගැන එපාවීමක්, කලකිරීමක්, මේක ග්‍රහණය කරනවා වෙනුවට, අල්ල බදා ගන්නවා වෙනුවට, මේක මම වගේ කියා ගන්නවා වෙනුවට මේකේ තියෙන මහා දුකක් කියලා අවබෝධයක් ඉතින් එන්න පටන් ගන්නවා. ඒකේ වැරද්දක් නෑ. හැබැයි ඉතින් මේක මහාම පීඩාකාරී ගතියක් නම් භාවනා කරගන්න බැරි තරමට මේක වැඩෙනවා නම් ඉතින් ඕනේ නම් මේ අරමුණ වෙනවා වෙනුවට පටන් ගනිද්දිම පිම්බීම හැකිනීම වගේ අරමුණකට හිත දාලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරියව්වකට හිත දාලා ගන්න පුළුවන්. අර ආනාපාන සතිය වගේ සියුම් අරමුණට හිත දාන්නේ නැතුව.
ඉෂේසාමිනාස
ඊළඟ පැනේ ශ්‍රී ලාල් ගුණසේකර මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. මයික් එක අන්මියුට් කරන්න පුළුවන් දැන් ශ්‍රී ලාල් ගුණසේකර මහතාට පැනේ ඉදිරිපත් කරන්න පුළුවන්.
අතරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මගේ මේ ප්‍රශ්නේ නම් කියන්නේ මේ දේශනාව සම්බන්ධයෙන් මට තේරිච්ච හැටික් අපහැදි කරගන්න.
ඔව්.
සත්සතිපට්ඨාන දේශනාව ස්වාමීන් වහන්සේ අනුපස්සනා හතරෙන්ම අනුග්‍රහය දක්වන්නේ අනිසිතෝච විහෙරති නචකින් ලෝකේ පාදිති කියන එක තමයි කියලා තමයි තේරුනේ. ඒකේ මට තේරුනේ හිත කිසිවක් ඇසුරු නොකරන එහෙම නැත්නම් හේතු නොවන තත්යකටපත් වෙලා ලෝකයේ කිසිවක් උපාදාන නොකරන තත්ය කියන එක තමයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දෙවනි පාර විස්තර කරා විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සංග පරිණාම. මට එතන තේරුනේ විවේක ඉස්සල්ලා එක තේරුම් ගත්තේ කිසිත් හිත කිසිවකට හේතු නොවිච්ච ස්වභාවයක් කියලා. විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සංග පරිණාම කියලා කිව්වා. උඩ කොටසේ විවේක නිස්සතක හිත දැන් විවේකයකට හේතු වෙලා විරාගයකට හේතු වෙලා නිරෝධයකට හේතු වෙලා කියලා.
ඊට
පස්සේ මගේ ප්‍රශ්නේ තේරෙන්නේ ඔස්සංග පරිණාම කිව්වහම ඒ අතහැරෙන්න ඕන කියන්නේ ඒ හේතු වෙච්ච විවේකයක්
විරාගයක් නෑ. එහෙම නෙමෙයි. ඒ කියන්නේ ඇත්තටම දැන් එක අතකින් අපි තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ හරේ මේ විචිත්‍ර විදිහට මේවා දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ අපි අර දැන් අපි අතෙන්දී අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා කියනකොට ලෝකේ කිසිවක් උපාදාන කරන්නේ නැහැ කියන අර්ථය අපිට තේරුණා නේද? එතෙන්දී ඒ ලෝකේ තියෙන කිසිවක් උපාදාන කරන්නේ නැහැ කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ හිතට එන අරමුණු මේ කියන ඒ රළු මට්ටමේ අරමුණු කිසිවක්ම උපාදාන නොකර හිටින්න දරන උත්සාහයක්. ඉතින් මේකම තව විස්තර කිරීමක් තමයි මේ කියන්නේ. දැන් ඔය මට්ටම දියුණු කිරීම සඳහා දැන් ඔය වචනේ අපි කිව්වට අනිසිතෝච විහෙරදී නචකින්චි ලෝකේ උපාදීද කියලා අපි ඔක තනි වාක්‍යයෙන් කිව්වට ඉතින් ඕක මේකයිල ජීවිත ප්‍රතිපදාවක් නේ අතරම. මේක මේ අපි එක මොහොතක් ඔහොම වාසය කළා කියලා සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් මේක ජීවිතේ බවටපත් කරගන්න වෙනවා. මේක කොහොමද මේ වඩා වර්ධනය කරන්නේ? මේක බහුලීකృత කරන්නේ කොහොමද? අපේ ජීවිතේට මේක ඒකාබද්ධ කරගන්නේ කොහොමද? අන්න එතෙන්ට ප්‍රතිපදාවක් අවශ්‍යයි. අන්නේ ප්‍රතිපදාව තමයි තව ටිකක් විස්තර සහිතව බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ. මේ తত্ত্বය පවත්වන්න නම් අන්න සති සම්බොඤ්ඤංගයක් උවමනා වෙනවා. ධම්මවිචේ සම්බොඤ්ඤංගයක් උවමනා වෙනවා. විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා සම්බොඤ්ඤංගයක් උවමනා වෙනවා. හැබැයි ඒවා වඩන්න ඕනේ අර විවේකී ගතියට මූලිකත්වය දීලා. විවේකයට යම් විවේකයට යම් කිසි ඔව් හේතුවක් කියන්නේ දැන් මෙහෙම කියන්නකෝ. දැන් මහත්තයා තනියෙන් ඉන්නවා. හරිද? දැන් තනියෙන් ඉන්නකොට හිතන්න දැන් මහත්තයා ගාව කවුරුවක්වත්ම නැහැ. දැන් එතකොට මහත්තයා හේතු වෙලා ඉන්නේ කාටද?
මේක
විස්තර කරද්ද හැගි එක පැත්තකින් විස්තර කරද්ද හැගි මහත්තයා කාටවත් හේතු වෙලා නැහැ කියලා. තව පැත්තකින් කියද හැකි මහත්තයා මේ විවේකයට නැත්තං ඒ හුදෙකලාවට හේතු වෙලා කියලා.
එහෙමයි.
ඔව්. දෙපැත්තකින් කරන විස්තරයක්. එතකොට දැන් කාටවත් හේතු වෙලා නැහැ. කිසිම දැන් අම්මා තාත්තවත් දරු ළම මේ ගෑනු මිනිස්සු මේ ළමා ලපටින් කවුරුත්ම ළඟ නැහැ. ඒ කාටවත් හේතු වෙලා නැහැ. හැබැයි හේතු වෙලා තියෙන්නේ ඒ මේ විවේක ගතියට. ඒ කවුරුත් නැති හුදෙකලාවට තමයි දැන් මේ මුල් තැන දීලා තියෙන්නේ. ඒකට තමයි ඇල්මක් දක්වලා තියෙන්නේ. ඒ වගේම
එහෙමයි මෙහෙම හිතුවොත් දැන් මම විවේකයට හේතු වෙලා තියෙනවා. විවේකයේ තියෙන සයින අවිවේකයට සාපේක්ෂ විරාගය ගත්තොත් එහෙම රාගයට සාපේක්ෂ නිරෝධය කිව්වොත් සෞදේට සාපේක්ෂ ඒකට අර දෙපැත්තක තියෙන දෙයකට නේද මම එතකොට මේ පැත්තට බර වෙනා වගේ එකක් තියනවාද කියලා
ඔව් එහෙම බර වෙච්ච ගතියක් කියන්න පුළුවන් ඒ කියන්නේ දැන්
කියන්න
පුළුවන් ඒ කියන්නේ දැන් සාපේක්ෂවනේ ඉතින් අපි තේරුම් ගන්නනේ ඉතින් හිතන්න දැන් මහත්තයා දැන් වටේ ඉන්නවා දැන් තනියෙන් ඉන්නවා හැබැයි මීටරයක් වටේ දැන් තව පිරිසක් ඉන්නවා හැබැයි මහත්තයා තනියෙන් ඉන්නේ හැබැයි මේ පිරිසට හේතු වෙනවා වෙනුවට මහත්තයාර වටේ තියෙන හුදෙකලාවට තමයි මේ ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ නැතුව අර එළියේ ඉන්න අයට ඇල්මත් දක්වමින් ඒගොල්ලන්ට අඬ ගහමින් ඒගොල්ලන්ට ළඟට එන්න කියලා කතා කරමින් ඉන්නේ නැහැ ඒ වෙනුවට තමන් අත්දකින ඒ හුදෙකලාවට තමයි මූනිකත්වය දීලා තියෙන්නේ මම මෙහෙම කියන්නම්කෝ දැන් හිතන්න අපි සක්මනක් කරනවා සක්මනේදී අපිට රූප පේනවා අපි ඇස් අරගෙන තමයි මේ සක්මන කරන්නේ හැබැයි රූප ඔස්සේ හිත දුවන්නේ නැහැ ඊළඟට ශබ්ද ඇහෙනවා ශබ්ද ඇහුණාට ශබ්ද ඔස්සේ හිත දුවන්නේ නැහැ ඊළඟට ගඳ සුවඳ රස ස්පර්ශ ඔවා දැනෙනවා හැබැයි ඒව ඔස්සේ හිත දුවන්නේ නැහැ දැන් හිත කොහෙද තියෙන්නේ
හිත කිසිවක ඇල්ලෙන්නේ නැහැ
අන්න හරි අන්න රයිට් දැන් යන්නේ නොඇලිච්ච බවට තමයි අපි හේතු වෙලා දෙන්නේ එහෙනම්
එහෙමයි
සල් ඉතින් අර භාෂාව ඉතින් එකතක අර භාෂාවෙන් විස්තර කරන්න පුළුවන් හරි විචිත්‍රත්වයක් ඉතින් තමයි මෙතන මතක කරලා තියෙන්නේ දැන් අපි අර රූප සද්ද ආදී ඒ බාහිර ආරම්මණයන්ට හේතු වෙලා නැහැ ඒ වුණාට අපි ඒවැයි නිදහස් භාවයට යම් කෙසේ හේතු වීමක් වෙලා තියෙනවා
එහෙමයි එතකොට සාරාංශය එතන නිදහස් භාවයට හේතු වීමක් සිදෙලා තියෙනවා නම් මට මෙහෙම හිතෙනවා දැන් එතකොට එතන සංස්කාර පැත්තෙන් ගත්තොත් එතන සංස්කාර සමතේකටපත් වෙලා නැත්නම් හැංගිලාද කියලා
ඒක තමන් බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ සංස්කාර සමතේකටපත් වීම තුල හේතු නොවීඳීම කියන එක නිවැරදිද? ඒකනේ නිවීමක් වශයෙන් පෙන්වන්නේ සබ්බ සංඛාර සමතෝ. අපි හිත කිසි දෙයක් සංස්කරණ නොකිරීම හරහා හිත ඉන්නවා නිදහසේ. හැබැයි ගිහිල්ලා මොකක් හරි සංස්කරණයක් කරලා මොකට හරි හේතු වෙලා ඉන්නවා නම් එතකොට ඉතින් සංස්කරණ සමතයක් වෙලා නැහැ ඉතින් එතකොට. හිතන්න දැන් මහත්ය රූපයක් දැක්කා. ඒතන ඔන්නේ දැකපු රූපය අගය කරමින් ඒ ගැන කතන්දරයක් ගොතමින් ඔන්න දැන් ගිහිල්ලා රූපෙට හේතු වුණා. එතන ඔන්න සංස්කරණයක් තියෙනවා. එතකොට සංස්කරණයක් උන ගමන් හේතු වෙනවා.
එතකොට සායන මට දැන් ආපහු අනිත්‍යතර ගාතා මම විවේකයට ඇවිල්ලා විරාගයට ඇවිල්ලා නිරෝධයට ඇවිල්ලා තේජිත කරොත් එහෙම හිතරන්න සංස්කාරයක් කියනවා නේද දැන් මම සෝත්‍ය දෙවිලා
නිරෝගී ඉන්න. ඔව් එතකොට සංස්කාර අඩු වීම තමයි ඔතෙන්ද කියන්න තියෙන්නේ. එන්න හිත සංස්කරණ නොකර සිටීමට තමයි ඔය බුධාඳුර මාර්ගය පෙන්වන්නේ. විවේකයක් ඇසුරු කරමින් විරාගයක් ඇසුරු කරමින් නිරෝධයක් ඇසුරු කරමින් එනේන දේවල් අතහැර දමමින් ඉඳීම තුළ හිත සංස්කරණ අඩු කිරීමේ ප්‍රතිපදාවට තමයි ගමන් කරන්නේ. හොඳයි. හොඳයි හොඳයි.
සරසන්න
සරසන්න.
ඊළඟ පැනේ ආනන්ද
ස්වාමීන් වහන්සේ.
ඔකේ.
මගේ පැනේ ස්වාමීන් වහන්සේ දැන් අපි අනිත්‍ය භාවනාව වගේ දෙයක් කරනකොට ශරීරය ගැන පිළිකුලින් සිහි කරමින් නියපොතු සිසකේස් දෙතිස් කුණුප්පං ගැන සිහි කරමින් ඒවා අනිත්‍ය බව සිහි කරමින් ඒක කරනවා. අපි සමාජගත වෙනකොට ඔය නියපොතු ගැන පාඨ කරගන්නවා, කෙස් කළු කරගන්නවා, අපි සන් පවුඩර් දාගෙන උන්ට ඇඳගෙන සමාජගත වෙලා වැඩ රාජකාරිවලට යනවා. ගිහිල්ලා ඉල්ලා ආයි අර පිළිකුල් භාවනාව කරනවා. දැන් මේක හරියට අර මඩේ හොදෝද මඩේ දානවා කියන එකක්. ගිහිල්ලා හොඳට අඳ ගන්නවා යනවා ආයි ඇවිල්ලා ඒව ගන්න පිළිකුලින් දකිනවා. දැන් මේක අපි භාවනාවට උපයෝගී කරගන්නේ කොහොමද? මේක ප්‍රායෝගිකව කරගන්නේ කොහොමද? මේක අපි තාවකාලික වශයෙන් හරි නැවත නැවත මේ අපි මේ ලස්සන වීමෙන් මේ පිළිකුල් ශරීරය දැකුම් කළු ශරීරයක් කර ගැනීමෙන් මේ අතාවකාලිකව හරි අපි මේ භාවනාවෙන් පිට පනිනවා නේද කියන එක මේක කොහොමද ප්‍රායෝගික ජීවිතයට ඇප්ලයි කරගන්නේ කොහොමද කියන එක ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන් නම්
හොඳයි. ඇත්තටම මේ ඒ කියන්නේ දැන් අපි විපස්සනාවකට හරමේ නැඹුරු වෙන්න නැඹුරු වෙන්න ඉතින් යම් පමණකට අපි අර කලින් දරපු ආකල්ප අපෙන් බැහැර වේවි. කියන්නේ හිතන්න ඉස්සර නම් ඔන්න අපි හරේ ලස්සනට ඇඳලා මේ ලිප්ස්ටික් ගාලා කියුටෙක්ස් ගාලා ඔන්න ඉතින් ජැන්ඩියට ඇඳලා ඉතින් එහෙම හිටිය කෙනෙක් කියලා. හැබැයි ඉතින් විපස්සනාවට ආවහම යම් පමණකට ඉතින් අර ලෝකේ ජීවත් වීම පිණිස මේ අවශ්‍ය පමණට සරල දෙයක් කර ගනීවි. හැබැයි ඉතින් අර තරම් දඟලගෙන යන මට්ටමක් සමහර වෙලට අපෙන් දුර වෙලා යන්න පුළුවන්. හැබැයි ඒක තවත් පැත්තක් තියෙනවා. හැබැයි කෙනෙකුට අර වගේ නිරූපණයක් කරමින් තමන් මේ භාවනාවක් වඩන්නේ නැති ආකාරය පෙන්눔 කරමින් හැබැයි ගැඹුරේ දහමක් වඩන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔය ඇඳුම් පැළඳුම් වලම නෙමෙයි ඔය කාරණාව තියෙන්නේ. දැන් ඔය ධම්මපද එහෙම ගාතාවකුත් තියෙනවා. හරි ලස්සනට කෙනෙක් ඇඳලා පැළඳලා හිටියා කියන පමණින් එයා මේ මනින්න බෑ කියන කාරණා. එයා එහෙම ඉඳලත් එයා බ්‍රහ්මචාරීව කටයුතු කරනවා නම් එයා ධර්මක කටයුතු කරනවා නම් ඒ තනත්තා තුළ නිවැරදි මේ ප්‍රතිපදාවක් වැඩෙනවා. ඒ නිසා අපිට අර බාහිර ස්වરૂපයේ තුලින්ම සියල්ල මැනගන්න අමාරුයි. ඒ වගේමයි දැන් අපි හිතුවාම අනිත්‍ය වඩනවා කියලා අපිට බෑ එතෙන්දී අපේක්ෂා කරන්න අනිත් අය සියලු දෙනාම මට කෙලස් ඇති නොවන විදිහට හැසිරිය යුතුයි කියලා. ඒ වෙනුවට අපි කරන්නේ අපේ හිතේ කෙලස් දිහා බල බල අපේ හිතේ තියෙන චන්දරාගය දුරු කර කර අපේ හිතේ තියෙන තණ්හාව දුරු කර කර අපේ හිත හදා ගැනීම. ඉතින් එතකොට බුදුහාඳුරෝ කියනවා මේ තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත චිත්‍රා අතෙත්ත ධීරා විනයන්ත චන්දං කියලා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙනවා විචිත්‍ර දේවල් ඒ විදිහටම සියලු විචිත්‍ර දේවල් ඒ විදිහටම තියෙනවා. හැබැයි ප්‍රඥාවන්තයා තමන්ගේ හිත දමනය කිරීමක් කරගන්න. ඉතින් ඒ නිසා ප්‍රතිපදාවේ එක එක පැති වලින් විස්තර කරන්න පුළුවන්. තමන්ට අදාළව කරලා ගත්තොත් තමන් අර කලින් කර කර හිටිය විවිධාකාර අනවශ්‍ය දේවල් හැඩකිරීම පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් ප්‍රතිපදාවට පැමිණීම තුළ. ඒ එකක්. අනිත් පැත්තෙන් තමන්ට ඕනනම් අර කරන විදිහටම ඇඳ පැළඳගෙන ඒ විදිහටම කටයුතු කරමින් තමන් භාවනාවක් වඩනවා කියලා අනිත් අයට පෙන්වන්න නැතිව හඟවන්න නැතිව හැබැයි භාවනාවක් වඩන්නත් හැකියාව තියෙනවා. ඒ තව පැත්ත. අනිත් එක ලෝකේ අනිත් මිනිස්සු කොයිතරම් හැඩවැඩ කරමින් මේ දේවල් ලස්සන ලස්සන දේවල් තියෙද්දි තමන් තමන්ගේ හිත දමනය කරමින් තමන්ගේ තණ්හාව දුරු කරමින් ඒ යන ගමනකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ විවිධ පැතිවලින් විස්තර කරන්න පුළුවන්.
සමහර අය ඉන්නවනේ ස්වාමීන් වහන්සේ දැන් එහෙම භාවනා කරන අය එහෙම අන්න පළඳගෙන යනකොටත් සමහර අය එතන මේ අනිත්‍ය ශරීරය මොකටද උත්තර පළඳගෙන යන්නේ එහෙම හිතන ටිකක් අවමන් කරන ගතියකුත් තියෙනවා. යා බණ යා භාවනා කරනකොට බණ ඇතුවත් යන්නේ නම් මේ විදිහට අන්න පළඳගෙන එහෙම කියන කතාවකුත් තියෙනවා.
ඒක තමයි ඉතින්. ඒක තමන් තම තමාගේ ඇතේ තමයි තියෙන්නේ. ඉතින් අර තමන්ම තේරුම් ගන්න ඕනේ මොකද්ද මේකෙන් කරන්න කියලා. ඉතින් මම මේ අනිත් අයව ආකර්ෂණය කිරීම සඳහා කැපී පෙනීම සඳහා මම මේ අඳිනවද? එහෙම නැත්නම් මේ විලි වහ ගන්න ඒ තැනට ගැලපෙන විදිහට මම අඳිනවද කියලා ඉතින් තමන්ම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ ඔය ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් එහෙම ටිකක් ගැඹුරින් විස්තර කරන්නේ. මේක මේ ඇඟේ විලි වහ ගන්න ඊළඟට මේ විවිධ මේ සතුන්ගෙන් මේ ආරක්ෂා කරගන්න, අවුෙන් ආරක්ෂා කරගන්න, හීතලෙන් ආරක්ෂා කරගන්න, උෂ්ණයෙන් ආරක්ෂා කරගන්න තමයි මේ ඇඳුම් අඳින්නේ කියලා අපි මේ ඇඳුම් අඳින හේතුව හොඳට හොයා බලලා ඒ ගැන විමසමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒ කටයුත්ත කරනවා නම් ඒක තමයි ඉතින් භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඉතින් ඒ වගේ ඕනනම් ඉතින් තමන්ට කරන්න පුළුවන් නම් ඒක වැරද්දක් නැහැ. ඉතින් එතකොට තමන් අන්න පිවිසෙනවා යම්සි ඡාම් ප්‍රතිපදාවකට.
ඒ කියන්නේ
අවබෝධයකින්
යුතුව ඒ දේවල්
කරනවා
නම් හොඳයි
කියලා. ඔව් ඔව් ඒක හරි. හොඳයි හොඳයි.
තරන් සල්ලයි.
ඊළඟ පැනය සුබුදුට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ප්‍රශ්නය කලින් අහපු ප්‍රශ්නයකට අදාළ ප්‍රශ්නයක්. මංකෙතනි පොජක ආශ්‍රිතව මට ස්වාමීන් වහන්සේ ඒ උත්තරය දෙනකොට කියපු උත්තරය අනුව තමයි මගේ ප්‍රශ්නය ආවේ. විසිරිච්ච සිතක් කියන්නේ විතක්ක විචාර කරන කොට ඒක හඳුනගන්නේ විසිරිච්ච හිතක් විදියටද? ස්පෙෂලි විදර්ශනා භාවනා කරනකොට අපි ගොඩක් සිතෙන් තමයි ඒ කරුණු අවබෝධ කරගන්නේ. පොඩ්ඩක් ඒක හදලා දුන්නොත්.
එතරම් මෙහෙමයි. දැන් කියන්නේ දැන් හිතන්න අපි විමසනවා. දැන් මේ විමසීම හරහා හිත විසිරෙන්න ඉඩ තියෙනවා. يعني විමසනවා කියන්නේ චුට්ටක් විතර වීරයක් යොදන්න ඕනේ. අරමුණ දිහා පොඩ්ඩක් විචක්ෂණව බලන්න ඕනේ. මෙතන ඒ අපි දරන ප්‍රයත්නය හරහා හිතට යම්කිසි අධික වෙහෙසක් ඇවිල්ලා ඒ නිසාම හිත විසිරෙන්න ඉඩ තියෙනවා. එතකොට ඔන්න අපිට සතියෙන් පෙන්නලා දෙනවා ඔන්න ආයෙ හිත විසිරුණා වැඩේ හරි ගියේ නෑ සාර්ථකුනේ නෑ කියලා. ඉතින් එතකොට පොඩ්ඩක් ආයෙත් ඔන්න මේ විමසන එක නවත්තලා වීරය අඩු කළා හිතට ඔන්න ආයෙත් පොඩ්ඩක් තැම්පත් වෙන්න ඉඩ දෙනවා. ආයෙත් මුකුත් නොකර ඉන්නවා. ඔන්න එතකොට අන්න පස්සද්ධිය සමාධිය උපේක්ෂාව තමයි අපි වඩන්නේ. ඉතින් ඔන්න ආයෙ හිත ඔන්න තැම්පත් වුණා. ආයෙත් ඔන්න හිත calm down වුණා, තැම්පත් වුණා, ශාන්ත වුණා. ඉතින් ආයෙ පොඩ්ඩක් විමසලා බලනවා. ඒ විමසලා බලද්දී ඒ අපි තුළ පවත්වේ යුතු සමබරතාවය කොපමණ වීරයක් අපි පවත්වගෙනද මේක විමසන්නේ කියන ඔන්නෝවා තමයි ඉතින් එකතකින් ප්‍රායෝගිකව තේරුම් ගන්න තියෙන්නේ. මේක වඩා වඩා යනකොට ඒ අවශ්‍ය පමණ තේරුම් ගනිමින් අඩු වැඩි භාවයේ තේරුම් ගනිමින් ඒ අදාළ කොටසට අනුග්‍රහ කරමින් යන්න තමයි තියෙන්නේ. හොඳයි.
ඊළඟ පැනය එරන්ගිට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ මගේ ප්‍රශ්නය ඉස්සෙල්ලා මේ ප්‍රශ්න තුනක් තියෙනවා. ඉස්සෙල්ලා කෙනෙක් කිව්වේ මේ අර කාතිකරි කතා කරනකොටත් අර මේ මම කතා කරද්දී අමතක වෙන ගැතිය කියලා සවිනස මටත් ඒක ඇත්තටම තියෙනවා. මේ එකෙන් අර වචන එන්නේ නැති ගැතිය සම්හලන මට හිතෙනවා මම වෙනමයි කතා කරන එක කෙනා වෙනමයි කියන ගැතියක් පොඩ්ඩක් දැනෙන ගැතියක් තියෙනවා සවිනස. ඒ කියන්නේ මේ වචන ටිකක් වෙලා යනවා සමහර වචන මේ හොඳටම දන්න වචන වුණත් ඔළුවට එන්නේ නැති කියන්නේ රිකෝල් කරන්න හරි අමාරු ගතියක් තියෙන සංහස. ඒකම මේ මට මේ දැන් දේශනාවක් අහනකොට සංහස මේ ධර්ම කරුණු කොහොමටවත් හිතින්නේ නැහැ සංහස. ඒ කියන්නේ මේ දැන් අහගෙන යනකොට තේරෙනවා ඒ වුණාට දැන් ආයි මැදදි දේශනාවේ ස්වාමීන් වහන්සේ නමක් කවුරු හරි අර කලින් වචනයක් රිෆර් කරලා කියනකොට උන්නරි අර කලින් කිව්වේ ඒ වචනේ තේරුම් මතක නැහැ. ඉතින් ඒක ගොඩක් ඒක මේ ඒකතිය තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මට
දැන් වයස මේ දැන් කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද?
භාවනා නම් ස්වාමීන් වහන්සේ මිටින් මිට පොඩ්ඩක් කෙරෙන්නේ එහෙම අර දිගට භාවනා කරන කෙනෙක් නෙමෙයි ස්වාමීන් වහන්සේ.
එතකොට මේ කියන්නේ දැන් හුඟක් වයසක කෙනෙකුත් නෙමෙයි නේද?
හරි.
එහෙමනම් ඉතින් භාවනා කරන එක තමයි වටින්නේ. මොකද ඒ කියන්නේ අපි සතිය දියුණු කරද්දී අපි තුළ යම්කසේ මේ සතිය දියුණු කිරීම හරහා හිතේ මෙමරි එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට දේවල් මතක හිටින ශක්තිය වැඩි වෙනවා සතිය දියුණු කරන්න ගත්තහම. මොකද දැන් ඔතන මම නම් දකින්නේ අපි අර එක්කෝ කටයුතු බහුල වීම හරහා හිතේ හුඟක් සංඥා බහුල වීම හරහා ඒ හරහා ආපු අතුරු විපාකයක් වෙන්නත් පුළුවන්. මොකද මං හිතුවේ භාවනා මොකද භාවනාවේදීත් විපස්සනාවේදී යම් යම් මට්ටම් වලදී ওই தත්ත්වයක් දකින්නත් පුළුවන්. ඒකයි මට පොඩ්ඩක් මේ නිශ්චිත වශයෙන් දැනගන්න ඕන උනේ. ඔව්. සමහරවිට
මම බලනවා. අනිත් එක දැන් ගොඩාක් වෙලාවට හිතෙන් තුනම අවශ්‍යයිදී එතනින්ම කල්පනා කරන එක නවතිනවා.
එතකොට එතකොට හිතේ මොකක්වත් නැද්ද?
කල්පනා කරන එක නැතුනහම ස්වාමීන් වහන්සේ කිව්නේ දැන් භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ මම විස්සන් කියේ මම ටිකක් පොඩ භාවනා කරන්න කියලා කිව්වා. එතන රෙගුලරි කරේ නැත්නම් මට භාවනාවට වාඩි වෙනවා ස්වාමීන් වහන්සේ මම කෙලින් මර දැන් කයත පිට දාගෙන වාඩි වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට එෂමේ ඒ පොඩ්ඩක් චුට්ටක් කියලා යනකොට හිතෙන්කුත් නැති ගැතියක එනවා. ඒ කියන්නේ ඊට පස්සේ දැන් ඒකත් සමහරවසර ඉස්සෙල්ලා කෙනෙකුට උත්තරයක් දුන්නා ආපහු එහෙම එකපාරට ඉස්පලින් පටන් ගත්තහම හිස විසිරෙන ගතිය වැඩි ආයේ කයත් දුකදාගෙන පටන් ගන්න කියලා වගේ දැන් සංහාංශ කෙනෙකුට උත්තර දුන්නා සංහාංශ.
ඔව් ඔව්.
ඒ ඒකත් සංහාංශ මේ මම ආවා දැන් අර ඉතින් ඒ කියන්නේ විස්බ බවට ගියාම ටික වෙලාවකින් නොදැනුවත්ම ආයේ වෙන හීන වගේ සුවඳක
ඒ කියන්නේ සතිය මදි හැබැයි තාම. ඒ කියන්නේ තාම අපි හීන වලට යනවා කියන්නේ ඒ හිතට එන අරමුණු වල අපි ගිහිල්ලා ආයෙත් තාමත් මුලා වෙනවා කියන අපි ගාව තාම සතිය ප්‍රබල නැහැනේ. ඔව් ඒ නිසා තව ටිකක් කායනුපස්සනාවේ ඉන්න අවශ්‍යයි. එක පාටම ඔතෙන්ට යනවා වෙනුවට තව ටිකක් හොඳට ඒ කියන්නේ ප්‍රඥාපැත්ත දියුණු කරන්න. හිතන්න සක්මනක් කරනවා කියලා සක්මනේදී ඒ පාදයේ ස්පර්ශයක් ගානේ මොනවද තමන්ට දැනෙන්නේ මේ ධාතු ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්ද කියලා චුට්ටක් අර ඒ ප්‍රඥාපත දියුණු කිරීම තුළ හිතට ලැබෙන ලොකු පන්නරයක් හිත හොඳට මේ පිහිට ගන්නවා ධමයක් තුළ. ඉතින් ඒ වගේමයි හිතන්න ඕන වාඩි වුණාට පස්සේ වේදනාවල් දැනෙනවා. ඒ වේදනාවන් හොඳට නිරීක්ෂණය කරනවා. ඒවැය තියෙන ඇති වෙන නැති වෙන ලක්ෂණය හොඳට තේරුම් ගන්නවා. ඉතින් මේ වගේ අපිට අර හොඳ ප්‍රඥා පදනමක් අවශ්‍ය වෙනවා ඇත්තටම. එතනින් තමයි හිත ශක්තිමත් වෙන්නේ. ඉතින් මම නම් හිතනවා සතිය තව දියුණු කිරීම හරහා ඔය අමතක වෙන ගතිය අඩු වෙලා යාවි කියලා. හැබැයි තවත් පැත්තකින් කියන්න පුළුවන් අර හිතට මුකුත් ඇසුරු නොකර ඉඳීමේ හැකියාවකුත් කොහෙන් හරි ඇවිල්ලා තියෙනවා හැබැයි.
එහෙමයි
සමහර. ඔය දැන්
භාවනා කරනකොට නම් මම කයේ හිත දාගෙන ඉන්නකොට නම් මොන හරි කයේ
දැන් දැන් මට හිතෙනවා දැන් ඒකත් මම වචන කියන්නේ හිතන්නේ සවිනන්ස එතකොට ඒකත් කරනවා නෑ හැබැයි එහෙම වචන වලින් හිතන්න අවශ්‍ය නෑ. ඒ කියන්නේ හිතන්න දැන් මෙහෙම දැන් හිතන්න ඔන්න වේදනාවක් දැනෙනවා. හැබැයි හිත නිශ්ශබ්දයි. හිතේ මොකක්වත් වචනයක් නෑ. ඒ වෙනුවට නිශ්ශබ්ද මනසකින් වේදනාව හඳුන ගන්නවා. ඒක කරන්න පුළුවන්නේ. ඒ කියන්නේ වේදනාවක් කියලා හිතින් කියවන්න ඕනේ නැහැ. හිත ඉන්නවා හොඳ පූර්ණ අවධානයකින් ඇතුලේ කතාව සමනය කරගෙන. ඔතෙන්ට තමයි අපි යන්න ඕනේ. ඒ කියන්නේ ඉවරදී විපස්සනාවකදී අපි එන්න ඕනේ ඔන්න ඔය වගේ ඇතුලේ කතාව සමනය වෙච්ච. ඒ කියන්නේ දැන් මම මේ කතා කරන්නේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නා මට්ටමක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ ත්‍රිලක්ෂණය අවබෝධය සඳහා භාවනා කරන මට්ටමක් සම්බන්ධයෙන්. ඉතින් එතෙන්දී හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. හිත ඇතුලේ කතාව සමනය වෙලා තියෙනවා. යම්කිසි මතුවෙච්ච අරමුණකට හිත යොදලා තියෙනවා. එතෙන්ට තමයි දැන් වේදනාව අපි මෙතෙන්දි ගත්තොත් වේදනාව. වේදනාව අරමුණු කරනවා. හිත නිශ්ශබ්දයි. හිත ඒකාග්‍රයි. දැන් මොන වේදනාව ගැන හොඳට එයාටම එයා කැමති විදිහට හැසිරෙන්න දීලා අපි හොඳට ඒ දිහා බලාගෙන ඉන්නවා. විමසගෙන ඉන්නවා. අන්න ඒ හරහා අන්න එයාගේ ස්වභාවය, එයාගේ යථා ස්වභාවය අපිට පෙන්눔 කරලා දෙනවා.
ඔව්
ටිකක් කරමු එහෙම දැන් භාවනාවක් නේද?
එහෙමයි
තමයි. හොඳයි.
දෙදෙනෙක් අතේ ස්වීම් කර තිබෙනවා ස්වාමීන් වහන්සේ දෙකම ඔය වෙලාවත් එක්ක.
අපි කමන්නේ චුට්ටක් තව ගන්න පුළුවන්.
හරි ඊළඟ පැනය එහෙනම් ප්‍රියාට ඉදිරිපත් කරන්න පුළුවන්. කෙටි ඉදිරිපත් කරන්න ඔබගේ පැනය.
අවසරයි ස්වාමීන් වහන්ස. මගේ පැනය මං ගොඩක් භාවනා කරන්න ඕනේ මේ දවස්වල ගොඩක් වැඩෙන්ට ඒ වුණාට ලැබුණ වෙලාවක විනාඩි 20ක් විතර වගේ භාවනා කරනවා පරියන්කය සමහරට කරනවා සක්මන කරද්දී විනාඩි 10ක් විතර වෙනකොටම අර මුදලට පෙනී තිබුණා. ඊට පස්සේ ඒවා නිකම් බොඳ වෙලා නොපෙනියන්නේක විනාඩි 10ක් විතර වෙනකොට සමහර දවසට හැමදාම නෙවෙයි සමහර දවසට වෙනවා. එතකොට මට හිතාගන්න බෑ මේ මං දැන් පරියන්කෙදි වගේ වෙන තැන්වල සංඥා බලන්න ඕනේද කියලා. එහෙම බලන්නේ නැතුව දිගට දිගට කරගෙන ගියොත් නිකන් ලයිට් හෙඩඩ් වගේ වෙනවා.
හරි.
මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ කොයි මොන විදිහටද කරන්න ඕනේ
කියලා. ඔව් ඒ ලයිට් හෙඩඩ් පැත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් හිතන්න අරමුණු මුලින් දැකලා දැක හිටියා ඊට පස්සේ නිකන් අරමුණු ටික ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා කියන්නේ ඈතට ගිහිල්ලා ඒ වෙරේ එකා මැකිලා ගිහිල්ලා තියෙන ඒ මට්ටම එනවා නම් ඒක ඒ පැත්තට තමයි යන්න තියෙන්නේ.
ඒක ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ එහෙම දිගටම අර බොඳ වෙලා තියෙද්දි දිගටම යන්න කියලා
කිව්වා. ඔව් බොඳ වෙලා තියෙද්දි දිගටම යන්න හිත දැන් බල කළා අරමුණට දාන්න යන්නත් එපා. ඒක බොඳ වෙන්න දෙන්න. ඒ කියන්නේ දැන් බොඳ වෙන බව තමන්ට දැනෙනවා. ඒක බොඳ වෙන්න ඉඩ දෙන්න.
ඒක
සම්පූර්ණයි. ඒ කියන්නේ ඇත්තම ඔව්. ඒ කියන්නේ දැන් අපි මුලින් තමයි හොඳට අරමුණ ප්‍රකට වෙන්නේ. අරමුණ ප්‍රකට වෙලා ඒකේ තියෙන ස්වභාවය හඳුනා ගනිමින් යනකොට යම් අවස්ථාවන් වලදී ඒ කියන්නේ අරමුණ නිකන් ඈත් වීමක්, බොඳ වීමක්, ඒකේ රස නැති වීමක්, රේඛා මැකී යාමක් සිද්ධ වෙනවා. ඉතින් අපි ඒතෙන්දී හිත වද කළා අරමුණට නැවත රිංගවීම වැරදි. ඒ වෙනුවට ඒ යන විදිහටම ඒ බොඳ වෙන එකේ වැරද්දක් නැහැ. ඒක තමයි එක්තරාන්දමකම විරාගී ගති එක නිබ්බිදාවක මූලික ලක්ෂණ තමයි පහළ වෙන්නේ. ඉතින් ඒකට අපි ඉඩ දෙන්නයි තියෙන්නේ.
ඔතන
කිසි දෙයක් අල්ලන්නේ නැතුව ඔහේ ඇවිදින්න කියලා ස්වාමීන් වහන්සේ. අල්ලහරි. අල්ලහරි.
ඒක තමයි
කියන්නේ. ඔව්. ඔව්. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි අපි එතකොට දැන් මම හිතන්නේ වෙන කවුරුත් නැහැ වෙන ප්‍රශ්නයක් නගන්න අපිට නතර කරන්නත් පුළුවන් නැත්නම් භාවනාවකට පොඩි වෙලාවක් යමු වෙන්නත් පුළුවන් මොකද අදහස ක්‍රිෂාන්ති
ඔබ වහන්සේට කාලේ
කොහොමද අද පොඩ්ඩක් විවේකේ තියෙනවා එහෙනම් අපි අද පොඩ්ඩක් සාකච්ඡා භාවනාවක් කරලා අවසන් කරමු මොකද ඊළඟ සතිය ගැන මට විශ්වාස නැහැ අද වෙලාව තියෙන හින්දා එහෙනම් එහෙම කරමු හොඳයි. හොඳයි. එහෙනම් අපි පොඩ්ඩක් තැම්පත් වෙලා වාඩි වෙමු. හිත සංසුන් කරගන්න. S2 පියාගන්න. හිත සැහැල්ලු කරගන්න. අපි හුඟාත් දේවල් ඇහුවා හුඟාත් දේවල් සාකච්ඡාවට බඳුන් කළා ඒ ටික ඔක්කොම පුළුවන් නම් හිතින් తాවකාලිකව හෝ පැත්තකින් තියන්න. හිත සැහැල්ලු කරගන්න. කිසි දෙයක් දන්නේ නැති ආධුනික මනසකින් භවනාවට පිවිසෙන්න. මම අරව දන්නවා මේව දන්නවා අරව කළා තියෙනවා මේව කළා තියෙනවා කියලා ඒ බඳු කිසි දෙයක් ඔලුවට ගන්න එපා. ඒ වෙනුවට බොහොම සරල පුංචි දරුවෙක්ගේ තියෙන නැවුම් මනසක් ඇති කරගන්න. දීර්ඝ හුස්මක් අරගෙන කෙටි වෙලාවක් රඳවගෙන ඉඳලා සෙමින් පිට කරන්න. පුළුවන් තරම් තමන්ගේ කයට අවධානය යොමු කරන්න. අතීතය සම්බන්ධයෙන් අනාගතය සම්බන්ධයෙන් විවිධ සිතුවිලි පහළ වුණාට ඒවට වටිනකම් නොදී ඉන්න. ඒ වෙනුවට මේ කයේ දැනෙන දෙයකට හිත යොදන්න. අපේ S2 පියවිලා තිනව. තොල් එකිනෙක මුරුදු අන්දමින් ස්පර්ශ වෙලා තිනව. මූණ හිස කෙලින් තිනව. බෙල්ල කෙලින් තිනව. උරයිස් දෙක සැහැල්ලුවෙන් තිනව. අත් දෙක ඔඩොක්කුව මත නැත්නම් මේසය මත තැම්පත් වෙලා තියෙනවා. උඩුකය ඍජුව තියෙනවා. අපි ඉඳගෙන ඉන්න ආසනය මත කොට්ටය මත යම් පීඩනයක් ඉදිලා තියෙනවා. පාද නැමිලා තියෙනවා. අපේ යටිපතුල් වල ඇතැම් කොටස් පොළොව මත කාපට් එක මත ස්පර්ශ වෙනවා. අපි සුවසේ වාඩි වෙලා ඉන්නවා. නැවත දීර්ඝ හුස්මක් අරගෙන සුළු වේලාවක් රඳවගෙන ඉඳලා සෙමින් පිට කරන්න. අපි අපේ කයට අවධානය යොමු කරද්දී විවිධාකාර දේවල් හඳුන ගන්න පුළුවන්. උදරයේ පිම්බීම හැකිලිම, හෘදේ වස්තුවේ ස්පන්දනය, ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය, රුධිර සංසරණය, මේ කයේ ඇතැම් තැන්වල තියෙන රිදුම් කැක්කුම්, විවිධ දේවල් අපිට හඳුන ගන්න පුළුවන්. සතිමත් බවෙන් මේවා හඳුන ගන්න. අපේ උදර ප්‍රදේශයේ අවධානය වැඩි කළොත් හුස්ම ගන්නවත් එක්ක උදරය පිම්බෙනවා, හුස්ම හෙලනවත් එක්ක උදරය හැකිලෙනවා. අපි කලබලයක් නැතුව මේ පිම්බීමට හැකිලීමට අවධානය යොමු කරනවා. හිත විසිරෙනවා නම් පිම්බෙන අවස්ථාවේදී දැනගන්නවත් සමගම පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. හැකිලෙන අවස්ථාවේදී ඒ දැනගන්නවත් සමගම හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ඊටාම සියුම්ම පිම්බීමක් පටන් ගන්නවා. ටික ටික වර්ධනය වෙනවා. අන්තිමට නොදැනී නොපෙනී යනවා. කෙටි විරාමයකට පස්සේ හැකිලීමක් පටන් ගන්නවා. ඒක හොඳට දැනිලා නැවත නැති වෙලා යනවා. කෙටි විරාමයකට පස්සේ ඊළඟ පිම්බීම පටන් ගන්නවා. අපි කලබල නැතුව සංසුන් මනසකින් සහල්ු මනසකින් මේ ක්‍රියාවලියට වෙන්න ඉඩ හැරලා ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ ගැන දැනුවත් වෙනවා. කරන්න ලොකු දෙයක් නැහැ. මුකුත් කල්පනා කරන්න නැහැ. වෙන දේ ගැන දැනගන්නයි තියෙන්නේ. හොඳයි පින්වත්නි, එහෙනම් අපි අද ධර්ම දේශනාව සහ සාකච්ඡාව නිමා කරමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දා පසින්තු වන්ති තුවරං චාරිපුත්තාදි තේරානං ආගත්තං ආගතං පටිපාටියා සදා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.